පන්සිල් සමාදන් වෙන නමස්කාරය කියනකෝ. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, සරණාගමනං සම්පුන්නං, පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, මේ තිසරණ සහිත වූ පංචශීල සමාදානය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා. හොඳයි, සාදු කියන්නේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අපි ටිකක් සාකච්ඡා ස්වරූපෙන් කතා කරමු. නොතේරෙන, පැහැදිලි නොවෙන තැනක් තියෙනවා නම් ඇහුවට කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මේ චතුරාර්ය සත්‍ය නැමැති එකම ධර්මතාවය අවබෝධ නොවීම නිසා, අවබෝධ කර නොගැනීම නිසා මේ සත්වයා මීයන් විසින් කපා අවුල් කරන ලද රෙදි වියන්නන්ගේ නූල් කැටියක් වගේ අවුල් කරගෙන, ගෙතුණු තන බිස්සක් වගේ ගෙතිලා, පැටළුණු පඹ ගාලක් වගේ පටලවාගෙන මේ අපාය සංඛ්‍යාත දුක්සහගත සසර නොඉක්මනවා කියලා පෙන්වනවා. එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මය නැමති එකම ධර්මය අවබෝධ නොවීම නිසායි අපි හැමදෙනාම මේ අනන්ත අපරිමාණ සංසාරයේ මේ අත දුවන්නේ සැරිසරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නෙත් මේ චතුරාර්ය සත්‍ය ධර්මය පැහැදිලි කරලා දෙන්න, තේරුම් කරලා දෙන්න. ඉතින් මේ ශාසනයේ හැම දෙයකම වටිනාකම තියෙන එතනයි. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණේ, අතීතයේදී යම් කිසි කෙනෙක් මේ ශාසනය ඇසුරු කළා නම්, පැවිදි වුණා නම්, ගිහි කෙනෙක් හෝ ඇසුරු කළා නම්, ඒ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහාමයි. අනාගතයේ යම් කිසි කෙනෙක් මේ ශාසනය ඇසුරු කරනවා නම්, පැවිදි වෙනවා නම් ඒ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහාමයි. දැන් මේ කාලේ යම් කිසි කෙනෙක් මේ ශාසනය පැවිදි වෙනවා නම් පැවිදි වුණා නම් ඇසුරු කරනවා නම් ඒ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහාමයි කියලා පෙන්වුවා. ඉතින් අපි මේ චතුරාර්ය සත්‍ය ධර්මය ටිකක් තේරුම් ගන්න උත්සාහවත් වෙමු. ඇත්තටම මම මේ පෙන්වන දහම් කරුණු ටික තේරුනොත් සැබවින්ම හැමෝටම ජීවිතයේ ලැබු මනුස්ස ජීවිතයේ Tamante හිස් නැ කියන තැනකටපත් වෙන්න පුළුවන්. මේ දුක්සහගත සසර ගෙවා ගන්න පුළුවන් මට්ටමකට එනවා. මේ ටික අපිට තේරුම් කරගන්න පුළුවන් නම් මම ඒක මට පුළුවන් ආකාරයකට නොයෙක් විදිහට මම පෙන්වන්න උත්සාහවත් වෙනවා. විශේෂම දේ තමයි මොනවා හරි මේ දේශනාවේ වචනයක් ඇහෙනකොට අපි හිතෙන් ඒකට තර්ක විතර්ක කරන්නේ නැතුව හොඳට මේ කාරණාව මේ දේශනාව විවරණ කම්ම දේශනාව ඔස්සේම මනස ගේන්න. එක වචනයක් ඇහෙනකොට ඒකට අපි හිතින් හිතාගෙන තර්ක විතර්ක කරනකොට ඒක කොහොමද මේක කොහොමද කියලා සමහරවිට අපේ තර්ක විතර්ක හේදිලා යන්න පුළුවන් වටිනා කාරණා ටිකක් ඊගවට කියෙවි ඒ ටික පසුවේ මේ අතහැරේ. ඒ නිසා ධර්මය අවබෝධ කරගන්න තියෙන වාසනා භාගී භවයේ ලක්ෂණයක් හැටියට පෙන්වන මොකද්ද? සසර දුක්ගිනි නිවන සද්ධර්මය අහන්න හම්බ වෙන වෙලාවේදී මුළු හිතින්ම ආදරෙන්ම කන් යොමු කළා ඊට ඇහුම්කන් දෙන ලක්ෂණය තමයි පෙන්වන්නේ මේ වාසනා භාගී භව නිවන් දකින්න තියෙන සුදුසුකම හැටියට. ඒ නිසා හිතේ ඇතුලේ එක එක විතර්කයන්ට ඉඩ නොදී හොඳ වමනාවෙන් මේ දේශනාව නැත්තම් මේ අහුම්කන් දෙන්න ඒකම අපි පොඩ්ඩක් කතා කරන ස්වරූපෙන් තමයි මම මේ ටික කියන්නේ යන්නේ පෙන්වන්න යන්නේ. මොකද අවබෝධය පහසු නිසා අවබෝධ කරගන්න දේශිකරු නිසා අපි චතුරාර්ය සත්‍යයේදී දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියලා සත්‍ය හතරක් තියෙනවා. අපි හොඳට තේරුම් ගන්න ඕනේ දුක්ඛ සත්‍ය තුල සමුදය සත්‍ය නැහැ. සමුදය සත්‍ය තුල දුක්ඛ සත්‍ය නැහැ. එතකොට නිරෝධ සත්‍ය තුල දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය නැහැ. මාර්ග සත්‍ය තුල අනිත් ධර්මතා තුනම නැහැ. නමුත් ඕනෝන්ට උපකාරීව ඕනෝන්ට සම්බන්ධව පවතිනවා. එතකොට එතනදී මුලින්ම පහළ කරගන්න ඕනේ සත්‍ය ඥානය කියන එක. දුක්ඛ සත්‍ය කියන්නේ මෙන්න මේ ටිකයි, සමුදය සත්‍ය කියන්නේ මෙන්න මේ කාරණාවයි. මේ සමුදය දුරු කිරීමිනුයි නිරෝධය සාක්ෂාත් වෙන්නේ. එතකොට දුක මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨිය දුක් නැති කරන මගයි කියන කාරණාව අපිට මුලින්ම තේරෙන්න ඕනේ. ඒක තමයි සත්‍ය ඥානය. ඊට පස්සේ අපිට කරන්න වැඩ හම්බ වෙන්නේ කෘත්‍ය හැටියට. ඊට පස්සේ තමයි කලා කියන නුවණ අපිට හම්බ වෙන්නේ. ඉස්සෙල්ලාම දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥානය පහළ කර ගන්න ඕනේ. දුක්ඛ සත්‍ය කියනකොට අපිට අද දවසේදී නොඑක් විදිහේ ජරා මරණ ශෝක පරිදේය දුක්ඛ දෝමන සුපායාසයන්ගෙන් යුක්ත වූ දුක හම්බෙච්ච තැන දුක කියන එක පිරිසිඳ දකින්න ඕනේ. ඊට පස්සේ මේ දුක කියන එක නොදන්නාකම නිසා ඇතිවෙච්ච සමුදය සත්‍ය හඳුනා ගන්න ඕනේ. මෙන්න මේ සමුදය කියලා හම්බවෙච්ච ටික දුරු කිරීමෙනුයි නිවන කියන එක සාක්ෂාත් වෙන්නේ කියලා හඳුනගත්තාම මාර්ගයේ හම්බ වෙනවා අපිට. මොකද්ද දුක පිරසින් දැකලා සමුදය දුරු කරලා නිරෝධය සාක්ෂාත් වෙන විදිහට කළ යුතුයි කියන උත්තරේ හම්බ වෙනවා. ඒකෙදි ඉස්සෙල්ලාම අපි විපරිත නොවු ආකාරයට බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට දුක්ඛ සත්‍ය නැත්තම් ලෝකේ යථාභූත ස්වභාවය තේරුම් ගන්නට ඕනේ. මම ඒකට සරල උපමාවක් ගන්නම්. මේ හැම කාරණාවක්ම හොඳට නුවණින් විමසන්න ඕනේ. සරල උපමාවක් කිව්වේ අපි ගඩොල්, වැලි, සිමෙන්ති, වතුර වගේ දේවල් අරගෙන විත්තියක් බඳිනවා. විත්තියක් බැඳලා ඒක හොඳට සුදමැදලා කපරාදුත් කරනවා. ඊට පස්සේ අපිම සිත්තරේකට එන්න කියලා නොයේක් වර්ගවල තින්ත ටිකකුත් කඩෙන් ගේන්න කියලා අපිම සල්ලි දීලා පැන්සලකුත් පින්සලකුත් අතට දීලා අපි කියනවා චිත්‍රයක් අඳින්න කියලා. හරිද? අපි කෙනෙක්ගේ ස්වරූපයේ චිත්‍රයක් විත්තියේ අඳින්න කියනවා. අපි කියමු දැන් මේ පොඩි හාමුදුරන්ගේ චිත්‍රය විත්තියේ අඳින්න කියනවා. නකස්සෝ පොඩි හාමුදුරන්ගේ චිත්‍රය අඳින්න කියනවා. දැන් හොඳට බලන්න ඇස් ඉදිරිපිටට අපිට මේ චිත්‍රයක් හම්බ වෙනවා. හම්බ වෙනකොට ඒ චිත්‍රය පතිත වෙලා තියෙන බිත්තිය දිහා හොඳට බලන්න සත්ව හෝ පුද්ගල නෝ අනාත්ම හෝ ගඩොල් වැලි සිමෙන්ති ටිකක් තියෙනවා. ඒ බිත්තියේ අපි වර්ණ සටහනක් ඇඳා චිත්‍රයක් ඇඳා. චිත්‍රය බිත්තිය උපාදාය කරගෙන බිත්තිය ඇසුරු කරගෙන චිත්‍රයේ තියෙනවා. දැන් මේ චිත්‍රය දකිනකොටම අපිට සිහි වෙනවා මෙන්න මේ අහවල් පොඩි හාමුදුරු කස්සප් පොඩි හාමුදුරු කියන හැඟීම ගති ටික අපිට සිහි වෙනව නේද? සිහි වෙනවා. ඊට පස්සේ ඔය හැඩේම පත්තර කඩදාසියක හදිසියේ තිබුණොත් ඒත් කස්සප් පොඩි හාමුදුරු කියලා අපිට සිහි වෙනවා. කණ්ණාඩියක වගේ තිබුණොත් ඒත් කස්සප් පොඩි හාමුදුරු කියලා සිහි වෙනවා අපිට. වීඩියෝ පටයක තිබුණු ඒත් කස්සප පුඩි හාමුදුරුවෝ කියලා සිහි වෙනවා. දැන් අර ගඩොල් වැලි සිමෙන්තියෙන් කළ තැනක චිත්‍රය දගෙනකොට කස්සප පුඩි හාමුදුරුවෝ කියලා අපිට ආවන්නේ සටහන. ඒ වගේම ඊට පස්සේ අපි සැබෑවටම ලෝක කෙනෙක් ඉන්නවා කියන තැනක තියෙන යථාර්ථයට යම් කනබුන ආහාරයෙන් හැදුණු අර ගඩොල් වැලි සිමෙන්ති වගේ කෙස්ලොම් නියදත් හම්මස් නහර කියන කුණප කොටස් 32ක් තමයි පිහිටලා තියෙන බිත්තිය වගේ. එතන සිත්‍රයේ ඇඳපු චිත්‍රය වගේ මෙහෙම හැඩසටහනක් තියෙයි. ඒ හැඩසටහන දකිනකොට කශ්‍යප පුඩිහාමුදුරුව කියලා අපිට එනවා. දැන් කශ්‍යප පුඩිහාමුදුරුව කියන හැඟීම අපි තුල උපදිනවා කෙස්ලොම් නියදත් හම්මස් නහර කියන ඒ කොටස් ටිකෙන් හැදිලා තියෙන තැනක වර්ණ සටහන නැත්නම් රූපේ දැක්කහමත් අපි වර්ණ සටහන කියලා දන්නේ නැහැ. රූපේ දැක්කහමත් කශ්‍යප හමුදුරු කියලා එනවා. ගඩොල් වෙලි සිමින්තියෙන් කළ බිත්ති ඇසුරු කරගෙන ඉන්න චිත්‍රය දැක්කහමත් අපිට පොඩි හමුදුරු කියන අදහස එනවා. කඩදාසියක චිත්‍ර සටහන චිත්‍රය තින්ත ටිකක් හැදිච්ච තැනක තියෙන සටහන දැක්කහමත් පොඩි හමුදුරු කියන ටික එනවා. වීඩියෝ පටයක වගේ දැක්කහමත් අපිට පොඩි හාමුදුරුවෝ කියන හැඟීම එනවා. ওই කොයි හැඟීම තුල මනස තුල ඇති කරගෙන අපි මේ අහවලා මරන්න ඕනේ, කපන්න ඕනේ, කොටන්න ඕනේ කියලා හිතුවොත් අපිට ප්‍රාණඝාත කුසලයේ සිද්ධ වෙයි. අනේ අහවලා බොහොම හොඳ කෙනෙක්, බොහොම හොඳ පොඩි හාමුදුරුවෝ කෙනෙක් මේ අපිටත් වන්දනාමන කරගත්තත් පින් සිද්ධ වෙනවා කියලා හිතුවොත් කුසල් සිද්ධ වෙයි. එතකොට ඒ අපි ගාව කුසල හෝ අකුසල ධර්ම පහල කරගන්න පොඩි හාමුදුරු කියන චේතනාව ඇති වෙන්න රූපෝ ටිකේ කිසිම, ඒ කියන්නේ ඔය කොයි රූපිනුත් දක්සයි පුළුවන්. තේරෙනවා නේද? දැන් පුඩිහා මුදුරුව කියන හැඟීම චේතනාව පැත්තකින් තබලා බාහිර රූප ටිකට යන්න. රූප ටිකේ සැබෑම ස්වභාවය හොඳට බලන්න. චක්කුං අනත්තා රූපා අනත්තා සෝතං අනත්තා සද්ධා අනත්තා ඝානං අනත්තා ගන්ධා අනත්තා ජීවා අනත්තා රසා අනත්තා කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේ බාහිර ස්පර්ශ ආයතන හයේ අපිට හම්බ වෙන තැනක පුද්ගලී සත්වය කියලා හම්බ වෙන තැනක බාහිර ඇස් ඉදිරිපිටට ආපු රූප කන ඉදිරිපිටට ආපු ශබ්ද ටිකේ ස්වභාවය බලන්න දකින්න සත්තු පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍ය අනාත්මෝ ධර්මතාවයක් තියෙනවා. ඒ බව පෙන්වන්න තමයි මම අර බිත්තිය සහ බිත්තිය ඇඳපු චිත්‍රය පෙන්වුවේ. ඒ බිත්තිය ගඩොල් වැලි සිමෙන්ති වලින් හදලා එකතු කළා තිබුණු තැනක වර්ණ සටහන තියෙනවා වගේ මෙතන කෙස්ලුම් නියදත් හම්මසාදී කුණුප කොටස් වලින් එකතු වෙච්ච තැනක වර්ණ සටහන තියෙයි. එතකොට ඔන්න දැන් කෙනා පුද්ගලයා කියලා අපිට ඒ හැමතැනකදීම හිතුනහම හිතෙන්ද ඔබෙන් ඇස් ඉදිරිපිටට ආපු රූප ටිකේ සැබෑ ස්වභාවය තමයි දුක්ඛ සත්‍යයට අයිති. තේරෙනවද? දැන් අර චිත්‍ර ටිකක් තිබුණානේ, ගඩොල් වැලි සිමෙන්ති තිබුණානේ, චත්තාරෝච මහ භූතා චතුර්ණංච මහ භූතාන උපාදාය රූපං කියලා කිව්වා අපි කතා කරපු අන්න ඒ ටික තමයි දුක්ඛ සත්‍යයටයි අයිති. ඊට පස්සේ ඒ ඇස් ඉදිරිපිටට ආපු රූපී ඇත්ත, රූපිය පිහිටලා තියෙන තැනේ ඇත්ත නොදන්නාකම නිසා ඒ රූප නිමිති කෙනෙක් දෙයක් කියන තැනකින් අපි ඇති කරගත්ත ප්‍රපංච නිමිත්ත තමයි මේ නැත්තම් තණ්හා මාන දිට්ඨි කියන නැත්තම් අපේ මනසේ කෙනෙක් කියන අදහසින් අපේ හිතේ තියෙන මෙන්න මේ නිමිත්තට තමයි සමුදය සත්‍ය කියලා කියන්නේ. අපේ හිතේ තියෙන බිත්තියේ තියෙන රූපේ දකිනකොටම කච්චපහමුදුරු කියලා යම්තා ගති ටිකක් හැඩතල පෙනෙන කමයි, එයා හොඳ නරක කියලා තේරෙන කමයි එක්ක තියෙන මේ නිමිත්තටම තමයි සමුදය සත්‍ය කියලා කියන්නේ. ඊට පස්සේ දැන් දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥානය දන්නවා. අපි මේ පෙන සවිඥානික අයින් කරමුකෝ. අර බිත්තියේ ගඩොල් වැලි සිමෙන්ති චිත්‍රයත් කියන ටික අයිති දුක්ඛ සත්‍යයට. ඒක දකිනකොටම මේ අහවල් පොඩි හාමුදුරු කශ්‍යප හාමුදුරු කියලා අපේ හිතේ පැන නගින හිතේ ඇතිවෙන ගති ටික ඒ ගුලියම දකින්න මේක තමයි කෙලෙස් ටික ප්‍රපංච ටික නැත්නම් ආශ්‍රව නැත්නම් අවිද්‍යා ප්‍රත්‍යයෙන් උපන සංඛාර නිමිත්ත. එතකොට එහෙම නැත්නම් සමුදය සත්‍ය කියලා කියන්නේ ඔන්න ඔය පුඩිහාමුදුරුව කියන ටික. සමුදය දුරු කිරීම නිරෝධයයි කියලා කියන්නේ යම් වෙලාවකදී මෙන්න මේ ඇස් ඉදිරිපිටට හම්බ වෙන රූපය හම්බ වෙනකොට මෙන්න මේ නිමිත්ත මගේ මනසේ නූපදී නම් මේ නිමිත්ත නොහට ගන්න මට්ටමට පත් කළා කරන්න පුළුවන් නම් ඒකයි සමුදය දුරු කිරීම නිරෝධය. හරිද? මේ නිමිත්ත නූපදින ස්වභාවයට පත් කරන්න පුළුවන් නම් අපිට පුද්ගලයේ ලෙඩවීම නිසා, මහලු වීම නිසා, මරණය නිසා, අප්‍රියං හා එක්වීම, ප්‍රියංගෙන් වෙන්වීම කියන සියලුම දුක් ටිකේ Nirodha කියන එක අපිට සාක්ෂාත් වෙනවා. ඔන්න සමුදය දුරු කිරීම Nirodha කියලා අපි දැනගත්තා. මාර්ගයේ තියෙන්නේ කොහොමද? එහෙනම් දුක පිරසින්ද දැකලා සමුදය දුරු කළා Nirodha සාක්ෂාත් කරන විදිහටයි අපේ නුවණ තියෙන්නේ. ඒකෙදි අපි මෙන්න මේ භාවනා කරන ක්‍රමය මතයි සම්පූර්ණ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවද නැද්ද කියන ටික තියෙන්නේ. අපි මෙහෙම කරමු. කතා කළොත් වෙනදට අපි කරපු වැරද්ද ගැන මම කියන්න. අපි බාහිර තියෙන රූප නිමිත්තක් කියලා දන්නවා. මේ සත්‍ය පුද්ගලෙ නෝන නිමිත්ත තමයි අසමුවට ආවේ කියලා අපි අහලා තියෙනවා, ඉගෙනගෙනත් තියෙනවා, දන්නවා. නමුත් අපි ඒ සත්‍ය ළඟා කරගන්න යන මාර්ගයේ දිහා බලනද අවිද්‍යාව හින්දෙන්නේ නැති අවිද්‍යාව ඇතුලේ අපි මේ කාරණාව කළා තියෙන්නේ. ඒ කිව්වේ රූපේ ඇත්ත නොදන්නාකම නිසා කච්චප පොඩි හාමුදුරුවෝ කියන නිමිත්තක් අපි තුල යති උනේ කියලා තුනදට අපි දැනගෙන හිටියා, දන්නවා. අපි බැලුවා, හිතුවා. අපි භවනා කළේ කොහොමද? සමතකමට හනකින් හිත වඩවඩ මේ කිනා කියලා සිහි වෙනකොට සිහි වෙන අරමුණේ නෑ, එතන තියෙන්නේ නාම රූප දෙකක් නේ, කන බොන ආහාරයෙන් හැදුණු කුණු පොකොටස් 32ක් නේ, කන බොන ආහාරයෙන් හැදුණු කුණු පොකොටස් 32ක් තියෙන්නේ, ඒක අය ඇසුරු කරගෙන පවතින සිත නිසා සවිඥානික වෙලා තියෙනවා කියලා මේ විදිහට අපි හිතනවා. දැන් මේ අපි කරන්නේ මොකද්ද? සමුදය සත්‍ය තුල දුක්ඛ සත්‍ය ප්‍රකට කරගන්න හදනවා. දැන් අපි දැක්කා සම්පූර්ණ අපේ මනසේ තිබුණු නිමිත්තම තමයි පුද්ගල භාවයේ නිමිත්තම මොකද්ද? තණ්හාව නැත්තම් ප්‍රපංච ටික සමුදය සත්‍ය කියලා දැක්කා. ඒ ප්‍රපංච ටික, ඒ කෙලෙස් ටික, ඒ අදහසම අපි සිහි කළා. ඒකේ කෙලෙස් නැතිකරන්න බලන්නේ අපි. හොඳටම බලන්න දැන් මේ නිමිත්ත හටගත්තේ අවිද්‍යාව නිසායි. අවිද්‍යාව නිසා හටගත්ත නිමිත්ත තුල අවිද්‍යාව නැතිකරන්න බැලුවා කියලා අවිද්‍යාව නැති වෙයිද කියලා බලන්න. ඒ කියන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා. අවිද්‍යා ප්‍රත්‍යයෙන් තමයි මේ කෙනෙක් දෙයක් කියන නිමිත්ත හටගත්තේ. අපි මේ නිමිත්ත ඇතුලේයි දැන් අවිද්‍යාව අයින් කරන්න හදන්නේ. අවිද්‍යාව නැමැති හේතුවෙන් හටගත්ත ඵලය තුල හේතු අයින් කරන්න හදනවා අපි. අයින් නොවීම පුදුමයක් නැහැ. එතකොට අන්තිමට අපිට උත්තරයක් එන්නේ මොකද්ද? නෑ, හේතුඵල ධමයක් තියෙන්නේ, සත්‍ය පුද්ගලයක් නෙවෙයි කියන තැනක තමයි උත්තරේ දීන්නේ. නමුත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට යන්න තියෙන මාර්ගය අර න්‍යාය නොඉක්මවා ගන්න ඕනේ අපි. ඒ කියන්නේ දුක පිරිසිඳ දැකලයි සමුදය දුරු කරන්න තියෙන්නේ කියන එක එන්න ඕනේ. සමුදය තුල දුක දුරු කරන්න හදන්න එපා. මේක ලොකු වෙනසක්. අපිට අද නොතේරුණාට අහස පොළොව හා සමාන වෙනසක්. ඒ කියන්නේ දැන් අපි මෙහෙම ඉන්නකොටම අපිට කෙනෙක් කියලා සිහි කරනකොටම සිහි වෙනකොටම නෑ, මෙතන මේ සිහි වෙච්ච තැන වර්ණ සටහනක් නේ තියෙන්නේ, නැතිනම් කුණ පොකටස් 32කින් මේ කිනා කියන ටික හැදිලා තියෙන්නේ, ඒකත් අව වෙන් කළා කේසුලුමනී දත් හම්මස්නහරණ කියලා අපි බලන්නේ. බැලුවට අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත් නිමිත්ත තුල බලනකොට తాවකාලිකව රාග දේශ මොහො හිටින්නේ නෑ. කෙනා ඇත්ත වෙලා ඒ වෙලාවට රාග දේශ මොහ ඇති නොවන බවට පත් වෙනවා. නමුත් ආපහු මේ නිමිත්ත හදන්න පුළුවන් අවිද්‍යාව හිඳිලා නැහැ. ආපහු ආයි මේ නිමිත්ත හැදෙනවා. ඒ හින්දා එකම තැන එකම තැන එකම තැන අපි කරකෙන්නේ. නමුත් අපි විදර්ශනාකට යුත්තේ මොකද්ද? දුක පිරිසිඳ දැකලා සමුදියේ දුරු වෙන විදිහට, සමුදියේ දුරු වෙලා නිරෝධී සාක්ෂාත් වෙන විදිහටයි විදර්ශනාකට යුත්තේ. මෙන්න මේ නිවන් දකින්න හිත තියෙන ක්‍රමයේ වැරද්ද. නැත්තම් ලෝකේ හැම කෙනෙක්ම අපි දන්නවා බාහිර අනාත්මයි කියන එක අහලා තියෙනවා, දන්නවා. ඒ නිසා ප්‍රපංච අපේ මනසේ ඇති වෙන්නේ කියලා දන්නවා. අපිට තේරෙනවා. තේරුණාට ආපහු අපි ප්‍රපංචස්සේ මේ ප්‍රපංච ටික ඇතුලේ, නැත්තම් කෙලිස් ටික ඇතුලේ චතුරාර්ය සත්‍ය අවබෝධයට උත්සාහවත් වෙන්නේ. මෙන්න මේ වැරද්ද නිසායි ලෝකෝත්තර මාර්ගය කියන මට්ටම උපදින්නේ නැත්තේ. මම ඒක පැහැදිලි කරන්නම්. අපි කියමු ඉස්සෙල්ලාම අපි දැක්කා චතුරාර්ය සත්‍යයේ දුක්ඛ සත්‍යයේදී බාහිර ලෝකයේ කියපු තැන අපිට දුක ආපු තැන සත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍යතාවයක් තියෙන්නේ කියලා දැක්කා. ඒ ඇත්ත සාක්ෂාත් නොවුණු නිසා තාම මේ කශ්‍යප පොඩි හාමුදුරු කියලා ඒ නිමිත්තේ විදිහටම අපේ හිතේ නිමිත්තක් හදාගෙන ඉන්න ටිකම දැක්කා අපි. මේක තමයි තණ්හාව නැත්තම් සමුදය සත්‍ය කියලා අපි දැක්කා. සමුදය සත්‍යයේ සත්‍ය ඥානය හම්බ වුණා. මේ සත්‍ය දුරු කළාම මේ සමුදය දුරු වුණාමයි නිරෝධය සාක්ෂාත් වෙන්නේ කියලා නිරෝධය සත්‍ය ඥානය ලැබුණා. එහෙනම් දුක පිරසින්ද දැකලා සමුදය දුරු කළ නිරෝධය සාක්ෂාත් කරන එකයි සම්මාදිට්ඨිය කියන්නේ කියලා මාර්ග ඥානය සත්‍ය ඥානය ලැබුණා. දැන් අපිට කෘත්‍ය ඥානයේදී හම්බ වෙන්නේ මොකද? දුක පිරසින්ද දත යුතුයි, සමුදය දුරු කොට යුතුයි, නිරෝධය සාක්ෂාත් කර යුතුයි. ඒ විදිහට කිරීමයි මඟ. මඟ වැඩි යුතුයි. කිනු උත්තරයක් ආවනම් එහෙනම් දැන් අපිට ඇවිල්ලා තියෙන උත්තරේ බලන්න මොකද්ද කියලා. මට පැත්තකට වෙලා ඉන්නකොට කශ්‍යප පොඩි හාමුදුරුව කියලා සිහි වුණොත් මේ සිහි වෙච්ච නිමිත්ත හාරන්න එපා. මේ සිහි වෙච්ච නිමිත්තේ කෙනෙක් නෑ කියලා බලන්නත් එපා. නාම රූප තියෙන්නේ කියලා බලන්නත් එපා. කුණප කොටස බලන්නත් එපා. මේ නිමිත්ත ඇති වෙච්ච සහ ඇති වෙන පැත්තට යන්න. මේ නිමිත්ත ඇති වෙච්ච සහ ඇති වෙන පැත්තට නුවණින් යන්න. ඒ කියන්නේ තමන්ට සිහි වෙනකොට තමන් දන්නවා මෙහෙම කෙනාව සිහි කරගන්න පුළුවන් වෙනකොටත් තමන් නුවණින් අතීතයට යනවා. අතීතයේද අපි කියමු ගඩොල් වලි සිමෙන්තියෙන් කළ බිත්තියක් තියෙන තැනක ඇඳපු චිත්‍රය ඇස් ඉදිරි පිටට එනකොට මේ කශ්‍යප හඳුරුව කියන මේ දැන් සිහි කරන්න පුළුවන් නිමිත්ත එදත් මගේ මනස සිහි කරගෙන නේද තියෙන්නේ. දැන් මම සිහි කරනකොටත් එයා දන්නව බාහිර ගඩොල් වැලි හැම වෙලාවෙම මේ නිමිත්ත උදව් කරගෙන මෙයා ඉපදිච්ච තැන ඇත්තයි දකින්න ඕනේ. බාහිර තියෙන්නේ ගඩොල් වැලි සිමෙන්ති තියෙන විත්තියක වර්ණ සටහනක් තමයි ඇස් ඉදිරිට ආවේ. මම මේ සිහි කරපු දේ බලන්න කියලා ගියාම මට මේ වගේ කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. ගඩොල් වැලි සිමෙන්තියෙන් කළ විත්තියක ඇඳපු චිත්‍රය ඇස් ඉදිරි පිටට එයි. එනකොට මේ ගතියෙන් යුක්ත මේ නිමිත්තම මනසේ ආපහු සිහි කරගන්නව නේද කියන එක තමන්ට තේරෙනවා. එතකොට හරියට මම ඔකට කියන්නේ වන් වේ එකක් වගේ කියලා එක පැත්තකට විතරයි යන්නේ. වාහන එක පැත්තකට විතරයි යන්නේ, අනිත් පැත්තට යන්නේ. ඒ කියන්නේ හැම වෙලාවෙම අනාත්ම ආයතන ටික හම්බ වෙද්දිත් මේ පුද්ගලයෙක් කෙනෙක් කියන නිමිත්ත සිහි කරගත්තා, සිහි වුණා මනසේ. දැන් මං කෙනෙක් සිහි කරනකොටත් මේ කෙනා කියලා සිහි කරන්න උදව් වෙච්ච ඇහැ රූප චක්කු විඥානය කියන ටික නිරුද්ධ වෙලා කියන එකත් එයා දන්නවා. ආපහු බලන්න කියලා ගියොත් ගඩොල් වැලි සිමෙන්තියෙන් හැදුණු විත්තිය කැඳපු චිත්‍රය ඇස් ඉදිරි පිටට එනකොට මේ ගති එහෙමම සිහි කරගන්නව නේද කියලා නුවණ එනවා. එතකොට හැම වෙලාවෙම දුක පිරසින්ද දැක දැක, ඒ කියන්නේ ඇස් ඉදිරි පිටට එන වස්තුන්ගේ ඇත්ත පිරසින්ද දැක දැක මේ හිතේ පහළ වෙන නිමිත් තරඹය හිතින් කින් කිරින් වලට ඉඩ දෙන්නේ නැති වෙනවා. ඒ කියන්නේ අවිද්‍යාපච්ච සංඛාර, අර මේ ඇත්ත නොදන්නාකම නිසා මේ සංඛාර නිමිත් ඇති වෙලා තින්නේ. අවිද්‍යා නිරෝධෝ සංඛාර නිරෝධා. අවිද්‍යාව දුරු වීමෙන් තමයි මේ හිතන කියන කරන එක නිරුද්ධ වෙන්න තියෙන්නේ. අපි කිව්වොත් යම් <li>ලිඳක උල්පතකින් වතුර නොකඩවාම උනනවා නම් ඒ ලිඳේ වතුර හිස් වෙන්නේ නැහැ. ඒ වගේ අපි කෙල්ලවරක් නැතුව සිතුවිලි පහළ කරනවා නම් බාහිර ඉන්න අය ගැන, අම්මලා ගැන හිතනවා, තාත්තලා ගැන හිතනවා, දරුවෝ ගැන හිතනවා, යාළු මිත්‍රයෝ ගැන හිතනවා, කර්මාන්ත ශාලාව ගැන හිතනවා, බඩු මුට්ටු ගැන හිතනවා, බාහිර තියෙන කරන දේවල් අරඹය අපි හිතනකොට හිතනවා කියලා කියන්නේ මෙහි සිතුවිලි තොර තෝංචයක් නැතුව උපදිනවා කියන එක. එතකොට අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධ කියන්නේ බාහිර අපි හිතන විදිහේ කෙනෙක් කවදාවත් හිටියත් නෙමෙයි ඉන්නවත් නෙවෙයි කියන නුවණ වැඩෙන්න වැඩෙන්න මෝඩකම දුරු වෙන්න ඉබේම හිතෙන එක නතර වෙනවා. හිතෙන එක නතර වෙනවා. අපි කියමු මෙතන ඉඳන් වෙනදට මට පුළුවන්කම තිබුණා ගෙදර ඉන්න අම්මා සිහි කරන්න. සිහි කරනකොටත් ඒකට බාධා කරන්න ඒක වැරදි කියලා පෙන්වන කෙනෙක් හිටියේ නැ නුවණක් තිබුණ නැහැ. නිදහසේ හිතුවා. අම්මා ගැන සිහි කළා මම. අම්මා බලන්න යන්න ඕනේ කියලාත් හිතුණාම ඒකේ වැරද්දක් වුණෙත් නැහැ. ගියා. ගියාම හම්බ වෙනකොටත් අම්මයි හම්බ වෙන්නේ කියන තැනකින් බාහිර අම්මයි හම්බ වෙන්නේ කියන තැනකින් තමයි මට තිබුණේ ඇසුරු කළේ ඒකෙත් හරසුන්නේ ඒකට සම්මා දිට්ඨිය ඉදිරිපත් වුණෙත් නැහැ බණ ඇහුවට ඒව ඉදිරිපත් වුණෙත් නැහැ සතර සතිපට්ඨාන වැඩුවට ඒව ඉදිරිපත් වුණෙත් නැහැ මට නිදහසේ අම්මා හම්බ වෙන්න පුළුවන් වුණා ගිහින් ආවට පස්සෙත් අම්මා මම අම්මව හම්බෙලා යාවේ කියන තැනකින් හිතන්න පුළුවන් වුණා පැත්තක ඉඳන් අම්මා ගැන සිහි කරන්නත් පුළුවන් මට ගිහිල්ලා අම්මා හම්බ වෙන්න යන්නත් පුළුවන් ගියාට පස්සේ අම්මව හම්බ වෙනවා ආවට පස්සෙත් අම්මා හම්බ වුණේ කියලා සම්පූර්ණ මගේ ප්‍රපංච ටික භවය දක්වා පතුරවලා බාහිර තියෙන කෙනෙක් ඉන්න කෙනෙක් කියන තැනක අවිද්‍යාව තියාගෙන කටයුතු කළා මම කියනවා මොකද්ද මම ටිකක් දැන් භාවනා කරන්න ඕනේ කියලා ඉඳගෙන භාවනාත් කරනවා. ඒ වගේ ඉඳගෙන පැයක් දෙකක් මම නාම රූප වශයෙන් බලනවා කුණුප කොටස් වශයෙන් බලනවා ආයෙත් කෙනෙක්ව සිහි කරන්න ඕන වෙනකොට මට ඒක වැරදි කියලා හරස් කරන්න කවුරුවත් එන්නේ නැහැ. මට නිදහසේ ආයෙත් යන්න පුළුවන් කෙනෙක්ව සිහි කරනවා සිහි කළා කෙනාව හම්බෙන්නත් යනවා හම්බ වෙලා ආපහු ඇවිල්ලා කෙනාව හම්බුණා කියන තැනකින්ම ඉන්න ඔය වැරද්දම කර කර මම භවනාත් කරනවා බලන්න මේ කරන එකෙන් මගේ වැරද්ද කවද හැදෙයි කියලා මම යම්තා කුණු පොකටස් තියෙන්නේ කියලා ඉගෙන ගත්තනම් නාම රූපයි තියෙන්නේ කියලා ඉගෙන ගත්තනම් නැත්තම් ආයතන වල ශුන්‍යතාවයක් තියෙන්නේ කියලා ඉගෙන ගත්තනම් මහ භූතයි මේ හැම රූපයක්ම හැදිලා තියෙන්නේ පටිවාපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුන් කියලා ඉගෙන ගත්තනම් ඔය ඉගෙන ගැනීම සතර සතිපට්ඨානයේ වඩන හැටි ඉගෙන ගත්තනම් මේ ඉගෙන ගැනීම සම්මා දිට්ඨියට උපකාර ධර්මයක් වෙන්න ඕනේනේ. මම අම්මා කියලා සිහි කරන්න හදනකොටම මේක වැරද්ද පෙන්වන්න ඕනේ මට එහෙනම්. එතන ඇත්තේ කියන්නේ මට අතීතයේදිත් උනේ අනාත්මෝ ස්කන්ධ ටිකක් ඇස් ඉදිරි පිටට එනකොට අම්මා කියන හැඟීම මා තුල නම් යෙදුනේ. මං කොහොමද අම්මව බලන්නේ ගිහිල්ලා කියන නුවණ පෙන්වන්න ඕනේ එතකොට. ඒ කියන්නේ ගියාට පස්සේ කුණු පුකටස් ටිකක් තියෙන තැනක වර්ණ සටහනක් ඇස් ඉදිරි පිටට එනකොට අම්මා කියන හැඟීම ප්‍රපංච ටික ආදරයේ සෙනෙහස කියන ගති ටික මනසේදී නේද කියන තැනකින් නම් පෙනෙන්නේ. ආපහු සිහි කරනකොට යන්න බෑ මේ ඇත්ත පෙන්නනවා. කියන්නකෝ මෙන්න මෙහෙම කාලයක් කළොත් අපිට අපි දැන් කරන්නේ මොකද්ද? දුක පිරසින්ද දැක දැක සමුදය දුරු කරනවා. සමුදය දුරු කරන්න අපි මුකුත් කරන්නේ නැහැ. දුක පිරසින්ද දකින කොටයි සමුදය කියන එකට ඉඩ නැත්තේ. ඒ කියන්නේ අම්මා කියලා සිහි කරන්න හදනකොටම අපි බැලුවේ මොකද්ද? එතන තියෙන දුක්ඛ ස්කන්ධ ටික පිරිසිඳ දකින්න මේ සමුදේට ඉඩ නැහැ. තමන් ඒකට සාක්ෂියක් වශයෙන් උත්‍යා ගන්නවා. දැන් අම්මා දැක්කහම අම්මා බලන්න පුළුවන් නම් හොඳයි. මම පත්තරයක තියෙන කොළ කෑල්ලක් දැක්කත් අම්මා කියන අදහස එනව නේද මට? තමන්ම තමන්ට ඔප්පු කරලා පෙන්නනවා බාහිර කෙනෙක්ව දකින්ව නෙමෙයි ඒ රූප ඇස ඉදිරි පිටිනව තමන් තුල ආශ්‍රවය දෙනව නේද කියන එක තමන් තමන්ට ඔප්පු කරලා පෙන්නනවා. කඩදාසියක හෝ ඔය සටහන දැක්කොත් ෆොටෝ එකක හෝ ඔය සටහන දැක්කත් මේ මගේ අම්මනේ කියන ගති ටික මාතුල මේ අම්මා කියන එක පෙනෙන්නේ මට. එහෙනම් අම්මා කියන හැඟීම අම්මා කියන පෙනීම දැනීම කියන විස්තර ටික සිහි වෙන ගතිය මගේ මනසේ නේද තිබිලා තියෙන්නේ කියන එක Tamanට ඔප්පු වෙලා පේනවා. එතකොට හැම වෙලාවෙම චතුරාර්ය සත්‍ය අවබෝධයේදී මෙන්න මේ සම්මා දිට්ඨිය තමයි හැම වෙලාවෙම ආශ්‍රයක්ෂයට මුල් වෙන්නේ. අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධ කියලා හිතන කියන කරන ටික නිරුද්ධ වෙන්නේ අවිද්‍යාව දුරු වෙන්න. බාහිර භවයේ ඉතුරු කරන්න එපා. බාහිර ලෝකේ අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා සහෝදරයෝ ඥාති ඒ විතරක් නෙමේ, ගෙවල් දොරවල් යාන වාහන මිල මුදල් ඕව තියනවා කියලා බාහිරේ තියනවා කියලා දකින්න එපා. මේ සතිපට්ඨාන භාවනාව කළේ මොකට? සම්මා දිට්ඨියට උපකාර පිණිස. සතිපට්ඨාන සූත්‍රයේ පෙන්වනවනේ ඥායස්ස අධිකමාය නිබ්බානස සච්ච කිරියාය, මාර්ගඵල ලබන්ඩ නිවන සාක්ෂාත් කරන්ඩ මේ සතිපට්ඨානේ තමයි උදව් වෙන්නේ. සතිපට්ඨානේ අපි කියමු ධාතු මනසිකාරය හෝ පටික්කුල මනසිකාරය හෝ නවසිවිතිකය හෝ කුමන හෝ තැනකින් හොඳට නිමිත්ත අපි ගත්තහම තේරුණහම මම ප්‍රපංච වශයෙන් කෙලෙස් ටික සිහි කළ ලෝකෙට යන්න හදනකොටම මෙන්න මේ සතිපට්ඨානේ මට උදව් වෙන සම්මා දිට්ඨියට අවිද්‍යාව දුරු කරන්න. කොහොමද යන්න හදනකොටම යන්න හදන තැනයි මේ ඇත්ත දකින්න ඕනේ. ඇත්තටම අම්මා කියලා කෙනෙක් නැහැ, කශ්‍යප හඳුරු කියලා කෙනෙක් නැහැ කියන එක නෙමෙයි අවශ්‍ය. මේක හැදුනේ කොහොමද, හැදෙන්නේ කොහොමද කියන එකයි අවශ්‍ය. උත්තරේ එකයි. ඒ කියන්නේ එයා දන්නවා අනාත්මෝ කුණුපු කොටස් ටිකක් තියෙන තැනක ඇස් ඉදිරි පිටට ආවේ වර්ණ සටහනක් කියන එකක් දන්නවා. ආපහු බලන්න කියලා දැන් හිතෙන් සිහි කළාට මේ සිහි කරන දේ මට හිතට සිහි කරන්න පුළුවන්. හිතේ ස්වභාවයේ බොරුවක් වේවා ඇත්තක් වේවා තිබුණේ වේවා නොතිබුණේ වේවා සිහි කරන්න පුළුවන් මට. නමුත් මන් සිහි කරන දේ සැබෑවක්ද සැබෑවටම තියෙන දෙයක්ද කියන එකයි අවශ්‍ය. සිහි කරන්න බැරි කම නෙමෙයි ඒක, හිතේ හැටි, හිතේ ගතිය. මට දැන් හිතන්න පුළුවන් ඕන දෙයක්, මම නැවක නැගලා මොහොතේ ගිහිල්ලා ගල්පරේක හැපිලා මැරෙනවා කියලා දැකලත් නැහැ, සමහරට දන්නෙත් නැහැ, නැවක් දැකලත් නැහැ. හිතන්න පුළුවන් හිතට, හදන්න පුළුවන් සංඛාර කියලා කියන්නේ. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ හිතන්න පුළුවන් පමණකින් හිතන එක හරිද, හරිද කියන එක. අපි හිතනකොට තියෙන සත්‍ය මොකද්ද කියන එකයි අවශ්‍ය. හිතන එක තුල අපහු ඇත්ත දකින්න හදන එක නෙමෙයි තියෙන්නේ. එතකොට මට මම අම්මා කියලා සිහි කරද්දි සිහි කරන්න පුළුවන් හිතට. අවශ්‍ය වෙන්නේ මම සිහි කරද්දි සිහි කරන දේ සැබෑවටම තියෙන දෙයක්ද සත්‍ය දෙයක්ද කියන එකයි ප්‍රශ්නේ. එතකොට ඒකට මේ තියෙන එක තුල මම පහුරු ගාලා හරියන්නේ නැහැ. කරන්න ඕනේ මොකද්ද? මම මෙහෙම සිහි කරද්දි පෙරපසු දෙපැත්තට යන්න ඕනේ. ඇත්තටම මට අම්මා හම්බුණා කියන තැනක තිබුණු සැබෑම ස්වරූපයේ ඇත්ත පෙන්වන්න ටග්ගල සතිපට්ඨාන වායාම සති දෙක මට උදව් වෙනවා. වායාම සති සමාධිය එතන තිබුණේ කේස් ලොම් නියදත් හම්මස් කියන තද ගතියෙන් යුක්ත කොටස් 20ක් තිබුණා. පිච්චෙන් සරව කියන කොටස් 12ක් තිබුණා. එතකොට දවන තවන දිරන පසන් සුභාමෙන් යුක්ත කොටස් 4ක් තිබුණා. හමන වෙම්බෙන හැකිලන සුභාමෙන් යුක්ත වායෝ කොටස් 6ක් තිබුණා. ඔන්න ධාතු වශයෙන් හෝ කුණුප කොටස් වශයෙන් හෝ බැලුවහම මේ රූපයේ සැබෑම தත්වය. ඔන්න එබඳු කොටස් ටිකක් තියෙන තැනකයි දැන් මේ චිත්‍රය හැදිලා තියෙන්නේ, චිත්‍රය පිහිටලා තියෙන්නේ. එතකොට චිත්‍රය කියන එක මේ කොටස් ටික නෙමෙයි. කොටස් ටික නැතුව චිත්‍රය තියෙන්නේත් නැහැ. එතකොට මේ කොටස් ටික ඇසුරු කරගෙන චිත්‍රය තියෙනවා කියනකොට චිත්‍රයත් කෙනෙක් නෙවෙයි කියන එක හොඳට ඔප්පු කරන්නයි චිත්‍රයේ පසුබිම පෙන්වන්නේ. ගඩොල් වැලි සිමෙන්ති පෙන්නුවේ ඒක මේ චිත්‍රය පතිත වෙලා තියෙන පසුබිම පෙන්වන්නයි, මෙහෙම පසුබිමක තියෙන චිත්‍රය තුල කෙනෙක් නැහැ කියන එක පෙන්වන්නයි බිත්තිය කියන එක හැදුනේ. ගඩොල් වැලි සිමෙන්ති වතුර කියන මේ ටිකෙන් හැදුණු බිත්තිය ඇසුරු කරගෙනයි චිත්‍රය තියෙන්නේ කියනකොට චිත්‍රය නොවැටි තියෙන උපකාර කරලා තියෙන චිත්‍රය දරාගෙන ඉන්න චිත්‍රය ඇසුරු කරගෙන තියෙන්නේ බිත්තියේ එතන ස්වභාවය සත්පුද්ගල නොවන ධර්මතාවයකයි මේ චිත්‍රය තියෙන්නේ කියන එක පෙන්වන්නේ. ඒ වගේ කෙස්ලුම් නියදත් හම්මස් නහරාදී කුණු පොකොරස් ටිකක් බැලුවේ පටවියාපෝ තේජෝ වායෝ කියලා බැලුවේ මේ ඇස් පිදිරිපිටට එන වර්ණ සටහන චිත්‍රය උපාදාය කරගෙන නැත්තම් පිහිටලා පවතින්නේ මෙහෙම තැනකයි කෙනෙක් පුද්ගලෙක් නොවන තැනකයි චිත්‍රය තියෙන්නේ කියන කාරණාව තේරුම් ගන්නයි. එතකොට අපිට තේරෙනවා එහෙනම් කෙනා කියලා හිතට අද සිහි කරන්න පුළුවන් මේ නිමිත්ත හදාගන්න මුල් වෙච්ච තැනක තිබුණු රූපේ ස්වභාවය අනාත්මයි නම් එහෙනම් එබඳු රූප නිමිත්තක් අරඹයා තමම්මයි අවිද්‍යාව නිසා කෙනෙක් පුද්ගලයෙක් කියන අදහස ඇති කරගෙන තියෙන්නේ කියන එක දන්නවා නම් හිතේ හැකියාව තමයි ඇති කරගත නිමිත්ත නැවත නැවත හිතන්න පුළුවන් කෙනා කියලා. නමුත් නුවණින් හරස් කරන්න ඕනේ, නුවණින් පෙන්වන්න ඕනේ මම මෙහෙම හිතන කොටත් මේ විදියට හිතන කොටත් බාහිර කෙස්ලොම් නියද ධම්මස් නහර කියන කුණු පොකොටස් 22ක් තියෙන තැනක වර්ණ සටහනක් මේ ඇහිම් බලනකොටම චිත්‍රයක් වර්ණ සටහනක් හැදිලා පෙනේ. එදාට මේ දැන් හිතන්න පුළුවන් මේ නිමිත්තම කෙනා කියලා හිතන මේ ගතියම මෙහෙමම මනසෙදි යෙදෙනව නේද, සිහි කරගන්නව නේද? එතකොට කාලයක් යනකොට නිස්සත්තු නිජීවෝ ශුන්‍යෝ කියලා මේ ලෝකයේ කියනක සත්තු පුද්ගල ආත්ම භාවෙන් ශුන්‍යයි කියන අවබෝධයක් ලැබෙනවා. අම්මා තාත්තා දුව පුතා නෑදෑකන් එක්කම ගෙවල් දුරවල් රන් රෙදි මුතුමෙණික් කියන මේ ඔක්කොම නිමිති ටික තමන්ගේ මනසේ ඉපදිලා තියෙන්නේ. අද යම්තාක් හිතින් කින් කිරින් කරන්න පුළුවන් මේ හැම දෙයක්ම තමන්ගේ මනසේ උපන්න ධර්මතාවයක් තව පැත්තෙන් ගත්තාම පංච උපාදාන ස්කන්ධ ලෝකයේ කියන එක තමන්ට ප්‍රකට වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි ලෝකයත්, ලෝක සමුදයත්, ලෝක නිරෝධයත්, ලෝක නිරෝධගාමිනී පටිපදාවත් බඹයක් වුණ ශරීරයෙන් පනෝමි කියලා පෙන්වන්නේ. එතකොට කෙනෙකුට පුළුවන් නම් අනුමානෙට සම්මා දිට්ඨිය තමන් තුළ ඇති වෙන්න උපකාරක දෙයක් දෙකයි තියෙන්නේ. පරතෝ ගෝසෝච යෝනිසෝච මනසිකා. එතකොට කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් ලැබෙනව මොකද්ද? මෙන්න මේ චතුරාර්ය සත්‍ය සත්‍ය ඥානය කියන ටික තමන්ට තේරුම් ගන්න පුළුවන් ශ්‍රුතමේ ඥානය. අහලා ඇස් ඉදිරිපිට ආපු ටික තමයි දුක්ඛ සත්‍ය. ඒ ටිකේ ඇත්ත නොදන්නාකම නිසා තමන් තුළ ගොඩ නැගුණු මනෝමය නිමිත්තම තමයි සමුදය සත්‍ය. මේ සමුදය දුරු කිරීමයි නිරෝධය කියන උත්තරේ ලැබෙනවා. එහෙනම් කෘත්‍ය ඥානයේදී හම් වෙන්නේ දුක පිරිසිඳ දැකලා සමුදය දුරු කළ නිරෝධය සාක්ෂාත් කරන්න. ওই විදිහටයි මඟ වඩන්න ඕනේ. ඒ කියන්නේ මට දැන් මෙහෙම ඉඳගෙන අම්මා සිහි කරන එකට වෙනද බාධ වුණේ නැහෙනේ. දැන් අද මට අම්මා කියලා සිහි වෙනකොටම මම ෂණිකව මෙතෙන්ට හොඳට සිහිය සම්මා දිට්ඨියට උපකාර පිණිස වායාම සති දෙක අනිවාර්යෙන් අවශ්‍යයි. උත්සාහය සතර සතිපට්ඨාන යනුව ගියේ සිහියත් අවශ්‍යයි මේ සම්මා දිට්ඨියට. ඒ කියන්නේ අම්මා කියලා සිහි කර ගන්නකොටම මේ අම්මා කියලා සිහි කරගන්න පුළුවන් හැකියාව මනසේ තියෙන නිමිත්තක් සිහි කරගැනීමේ හැකියාව නේද කියලා දන්නවා. මේ නිමිත්ත ඇතිවෙච්ච තැන නැත්තම් අතීතයේද ඇස් ඉදිරිපිට වර්ණ සටහනක් එනකොට අම්මා කියන හැඟීම ඇති වුණා කියලා දන්නවා. බලන්න කියලා ගිහාමත් මෙහෙම ඇත්තක් තින්තනක මේ නිමිත්තම සිහි කරයි නේද කියලා බලනකොට කාලයක් යනකොට තමන්ම ලැජ්ජ වෙනවා. තමන්ගේ නිමිත්ත ආරම්භය හිතන්නේ කියන්නේ කරන්න කිව්වහම බාහිර තියනවා ඉන්නවා කියන තැනකින් හිතන්න තරම් තමන් මෝඩද කියලා රැවටෙනවා. ඇයි මේ දෙපැත්ත බලන්නේ? අතීතයටත් බලන්නේ ඇයි? අනාගතයටත් බලන්නේ ඇයි? දුක කියන එක උපන්නොත්, දුක කියන එක උපදවා ගත්තොත් දුකේ ඇති බව දුක, දුකේ නැති බව දුක නිසා. මම අර ඉස්සර කියලා තියෙන ගිනි ගොඩක් ඇතුලේ නම් ඉන්නේ. නොපිච්චින්න උත්සාහවත් වෙන කෙනත් නොවන කෙනත් දෙන්නම පිච්චෙනවා කියලා අපි මෙහෙම කියමු. දැන් අපේ තාත්තා ගන්න දැන් මැරිලා, නමුත් තාත්තා ජීවත්ව හිටියනම් තාත්තට පිළිකාවක් හැදිලා හෝ නැතිනම් ලොකු ලෙඩක් හැදිලා ස්පිරිතාලේ කාර්යයේ මේ හිටියොත්, එකතන කෝත්පල වෙලා අංශභාගයදලා හිටියොත් තාත්තා ලෙඩවීම නිසා මට දුක එන්නේ නැති වෙයිද? එනවා. තාත්තා හොඳටම දුබල වෙලා මහලු වෙලා යන්නෙන්න දරුව වැටි වැටි හිටියොත් ඒක දකින මට දුක එන්නේ නැද්ද? එනවා. එතකොට තාත්තට කවුරු හරි ගැහුවොත්, කවුරු හරි බැන්නොත් මොන හරි කළොත් මට දුක එන්නේ නැද්ද? එනවා. තාත්තා ඉන්න කම නිසා මට දුකට මට දුක එන්න තියෙන හේතු ටිකක් තියෙනවා. හරි. තාත්තා දැන් මැරිලා. තාත්තා මැරුණා කියලා මට සැපද? තාත්තා මැරීම නිසා, තමන්ගේ දෙමව්පිය මැරීම නිසා කෙනෙකුට සැපේනවද? තාත්තා මැරුණු නිසා ඒ දුක. දුක කියන එක උපන්නොත් තිබුණත් දුක නැතත් දුක මිසක කවදාවත් දුකෙන් මිදෙන්න බෑ. දුක කියනක උපදවා ගත්තොත් ජාතිය ඇති කල්ලි ජරා මරණ දුක විඳින්න වෙනවාමයි. ඉපදුනොත් ජරා මරණ දුක වෙනවාමයි. නූපන්නු ජාති නිරෝධ ජරා මරණ ශෝක පරිද දුක් දුමුණ උපායස නිරුජ්ජಂತಿ. මොකද ඊගාවට දුක විඳිනවා විතරක් නෙමෙයි, නැවත දුක හදාගන්න තියෙන හේතුවත් මට තියේ. දුක තිබුණා, දුක උපන්නෝ, දුක තිබුණත් නැතත් දුකත් විඳිනවා, දුක ඇති කරන හේතුවත් ඇති කරනවා මට. ඒකයි මේකේ තියෙන බය. තාත්තා මට හිටියනම් ඉඳීම නිසා දුක, තාත්තා මැරුණා මැරුණු නිසා දුක. හිටියත් නරුණත් වෙනසක් නැහැ. මරණාසන්න මොහොතේ තාත්තා සිහි වුණොත් මට, තාත්තට ආදරේ වුණොත් සිහි වුණොත් ඒකත් ඇති මට ප්‍රතිසන්දියට යන්න. මරුණු කතාවක් නැහැ. තාත්තා හිටියත් එකයි, තාත්තා මරුණත් එකයි. දැන්ද දුක, තාත්තගේ ඉඳීමත් දුක මට, තාත්තගේ මරණයත් දුක. තාත්තා හිටියත් මරුණත් නැවත දුකට හේතුවක්ද වෙලා මට? මරණසන්න මොහොතේ තාත්තගේ නිමිත්ත මට සිහි වුණොත්, තාත්තා මතක් වුණොත් මම නැවත ප්‍රතිසන්දියකට යන්න නැති වෙයි කියලා හිතනවද? යනවා. කොහොමද අපි ඔයකින් ගැලවෙන්නේ? එහෙනම් දැන් සිහි කළා, හිතට තාත්තා සිහි වෙනකොට තාත්තා කියලා කෙනෙක් නැහැ, නාම රූප දෙකක් තියෙන්නේ. ඔහොම බැලුවට හරියයිද? නෑ, අතීතයේ මට හිටියා කියන දැනගින් තියෙනවනේ. අද නැති වුණාට මගේ මනසේ තාත්තා ඇතිකමට තියෙන නිමිත්ත තියෙනවනේ. එහෙනම් මට අතීතයේ අනාගතේ කියන දෙකෙන් ඇයි බලන්න කියලා කිව්වේ? අතීතයේද තාත්තා කියලා මම මේ නිමිත්ත සිහි කරගන්නකොට, දැන් මං සිහි කරගන්නකොට මම මේ නිමිත්තෙත් අතීතයට යනවා. කොහොමද? එදාද කෙස්ලුම් නියදත් හම්මස් කියන කුණුප කොටස් ටිකක් තියෙන තැනක වර්ණ සටහනක් චිත්‍රයක් ඇස ඉදිරිපිටට එනකොට තාත්තා කියන හැඟීම මේ නිමිත්ත මම ඇති කරගෙන තියනවා නේද? අතීතේවත් බාහිර කෙනෙක් හිටියා නෙමෙයි, මගේ නිමිත්තමයි මම සිහි කරගෙන තියෙන කියන තැනට එනවා. එතකොට දැන්ද මගේ මනසේ තියෙන නිමිත්තමයි මම සිහි කරගන්න කියන මට්ටමට එනවා. බැරි වෙලා අද නැහැ. කනබුන ආහාරෙන් හැදුණු රූපෙ මිටියයි නැත්තේ. ඒ කියන්නේ චිත්‍රය බිත්තියක ඇඳහම ওই චිත්තය දරාගෙන ඉන්න බිත්තිවල වෙනස්කම් තියෙනවා. ගඩොල් වැලි සිමෙන්තියෙන් කළා කපරාදු කරපු බිත්තියක චිත්‍රයක් ඇඳු චිත්‍රය දරාගෙන ඉන්නේ මෙහෙම බිත්තියක. බිත්තිය දරාගෙන ඉන්න චිත්‍රය වෙනස, චිත්‍රය එකමයි, වෙනසකට තියෙන්නේ චිත්‍රය දරාගෙන ඉන්න බිත්තිය. ඊට පස්සේ ලෑලි වලින් කළ බිත්තියක චිත්‍රය අඳින්න පුළුවන්. වෙනස තියෙන්නේ චිත්‍ර දරාගෙන ලී මේ බිත්ති. ඊට පස්සේ යකඩෙන් කළ බිත්තියක චිත්‍ර දරාගෙන ඉන්න පුළුවන් නේද? ඒ වගේ මේ පේන සටහන කුණු ආහාර ප්‍රත්‍යයෙන් රාසි වෙච්ච සතර මහා ධාතු ඇසුරු කරගෙනත් මේ වර්ණ සටහන පේන්න පුළුවන්. ඍතු ප්‍රත්‍යයෙන් හටගත්ත ඍතු ප්‍රත්‍යයෙන් රාසි වෙච්ච සතර මහා ධාතු ඇසුරු කරගෙනත් මේ සටහන පේන්න පුළුවන්. චිත්ත ප්‍රත්‍යයෙන් හටගත්ත සතර මහා ධාතු ඇසුරු කරගෙනත් ওই සටහන පේන්න පුළුවන්. ඔය සටහන එකයි ඒක පතිත වෙලා තියෙන බිත්ති වල වෙනස්කම් ටික විතරයි මේ තියෙන්නේ. දැන් මම තාත්ත නැහැ කියලා කියන්නේ කනබුන ආහාරයෙන් රාසි වෙච්ච සතර මහා ධාතු ඇසුරු කරගෙන ඉන්න චිත්‍රය විතරයි නැත්තේ. නමුත් අපේ ගෙදර ගහලා තියෙන ෆොටෝ එකක්. ඍතු ප්‍රත්‍යයෙන් රාසි වෙච්ච සතර මහා ධාතු තියෙන තැනක චිත්‍රය තියෙයි. එතෙන්ට ගියම අඩු නැතුව මගේ තාත්ත කියන අදහස මට එනවා. අඩු නැතුව මගේ තාත්ත කියන අදහස මට එනවා. එතකොට දැන් නැත්තේ මොකද්ද? ආහාර ප්‍රත්‍යයෙන් දැන් අපි දැක්කනේ මේ හැඩේ දකින්න උඩත් කච්ච පොඩිහාව මුදුරුව කියලා බිත්තිය දකින්න උඩත් දැක්කා අනිත් හැම තැනකම දැක්ක මේ චිත්‍ර ටිකේ විනාශකන් ටික තියෙන චිත්‍රය මත නෙමෙයි චිත්‍රය පිහිටලා තියෙන බිත්ති වල විනාශකන් ටික ওই තියෙන්නේ තේරුණාද අපි කියන්නේ රූප හැදෙන්නේ කර්ම ප්‍රත්‍යයෙන් චිත්ත ප්‍රත්‍යයෙන් ඍතු ප්‍රත්‍යයෙන් ආහාර ප්‍රත්‍යයෙන් කියලා එතකොට මේ සතහන දැන් ආහාර ප්‍රත්‍යින් රාසි වෙච්ච සතර මහා ධාතු ඇසුරු කරගෙනයි මේ චිත්‍රය තියෙන්නේ. විත්‍යයේ දින එක ඍතු ප්‍රත්‍යින් රාසි වෙච්ච සතර මහා ධාතු ඇසුරු කරගෙනයි මේ චිත්‍රය තියෙන්නේ. එතකොට මේක කර්මයෙන් හටගත්ත නිසායි මේ පුද්ගල භාවයෙන් ටිකක් හිත. ආහාර ප්‍රත්‍යින් හටගත්ත නිසායි පුද්ගල භාවයට හිත. නමුත් යථාර්ථය එකමයි. එතකොට කෙනෙකුට පුළුවන් නම් තමන්ගේ මනසේ නිමිත්තක් ඇති වෙනකොට අර මං කිව්වා වගේ දෙපැත්තට යන්න ඕනේ. ඒ කියන්නේ අතීතයේද මට තාත්තා හිටියා නෙමෙයි. ඒ කියන්නේ අතීතයේද ආහාර ප්‍රත්‍යයෙන් රාසි වෙච්ච සතර මහා ධාතුව තියෙන තැනක වර්ණ සටහනක් ඇස් ඉදිරිපිටට එන්න ඇති. එතකොට මේ තාත්තා කියන හැඟීම මාතුල යෙදුනේ. දැන් මම තාත්තා කියලා සිහි කළ බලන්න කියලා ගියාමත් ආහාර ප්‍රත්‍යයෙන් හම් වෙන රූප නැහැ. නමුත් ගෙදර ෆොටෝ එකේ තියෙනෝනේ ඍතු ප්‍රත්‍යයෙන් රාසි වෙච්ච තැනක සතර මහා බතු ධාතු රාසි වෙච්ච තැනක තියෙන වර්ණ සටහන චිත්‍රය හම් වෙනකොට තාත්තා කියන හැඟීම මාතුලේ කියලා දකිනවා. එහෙනම් අතීතේවත් නැති වෙන්න තාත්තා කෙනෙක් මට ඉඳලා නැහැ. ඇයි හැමදාම තාත්තා මංගාව ඉන්නවමයි. නැති වෙලා තියෙන්නේ සතර මහා ධාතුවේ විපරණාම් භවන වෙලා තියෙන්නේ. එතකොට ඒ කියන්නේ තාත්තා කියන්නේ කි ඉපදෙන්නේ නැති වෙනවා. තාත්තා කියන්නේ අදහස නැත්තම් ඒ කෙලෙසේ ඉපදෙන්නේ නැති වෙනවා. එතකොට මට අද දුක් විඳින්න බෑ බාහිර තාත්තා නැති වෙච්ච එක ගැන නුවණක් තියෙනවනම් මට දුක් වෙන්න බෑ. ඇයි ඒ? අතීතේවත් ඒ කියන්නේ සතර මහා ධාතුව සහ උපාදාය රූපයක් තියෙන තැනක මම නම් මේ සංයෝජන ඇති කරගෙන තියෙන මේ හැඟීම් ටික ඇති කරගෙන තියෙන්නේ. මම ඇති කරගත්ත හැඟීම නම් දැන් මං සිහි කරගන්නේ. බලන්න කියලා ගියහමත් ආපහු අනාත්ම රූප එනකොට මේ හැඟීම මම නම් සිහි කරගන්නේ. සම්පූර්ණ ජරා මරණ දුක් උපදින්න තියෙන හේතු ටික මාතුලම සකස් කරගෙන නේද කියන උත්තරයක් හම්බ වෙයි. ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් කියන ටික මා තුල හදාගෙනයි කියන උත්තරයක් එන්නේ නැද්ද බැලුවොත්? හැබැයි මේම තුන් කහල මෙයා හොඳට විදර්ශනා කරන්න ඕනේ. මෙහෙම කළාම අජරා මරණ නොවුනොත් තමයි පුදුමේ. ජරා මරණයට පත් වෙන එකෙන් මිදුනොත් පුදුමයක් නැහැ. මොකද හැබැයි ලෝකේ ජරා මරණ දුක ඇති වෙන තැන නම් අපි ඉන්නේ. අපි දුකට හේතුව තියාගෙන නම් ඉන්නේ. අපි දුක් විඳින්න පුදුමයක් නැහැ. ඉතින් මෙතනදී මේ චතුරාර්ය සත්‍ය අවබෝධයේදී හරියට ඒ පෙළදහම නොඉක්ම අපි අර්ථ ගන්නෙ නැහැ. අපි උඩින් උඩින් පැනලා යනවා. දුක පිරිසිඳ නොදන්නාකම නිසායි සමුදය ඇති උනේ. සමුදය තියෙන හින්දායි නිරෝධය නැති උනේ. එහෙනම් දුක පිරිසිඳ දැක්කෝ සමුදිය දුරු වෙනවා. සමුදිය දුරු වුණොත් නිරෝධය සාක්ෂාත් වෙනවා නම් එහෙනම් මම දැන් මාර්ගය කියලා උත්තරේ හම්බ වෙන්නේ මොකද්ද? සමුදිය සත්‍යය ඇතුලේ දුක්ඛ සත්‍යයක් හොයන එක නෙවෙයි. ඒ කියන්නේ පුද්ගලයා කෙනා තාත්තා කියලා සිහි වෙන නිමිත්ත තුලමම දුක්ඛ සත්‍යයක් හොයන්න යනවා නෙමෙයි. මේ නිමිත්ත ඇති කරගත්ත මෝඩකම ගෙවා ගන්න ඕනේ. තාත්තා කියලා අද මම නිමිත්ත පුද්ගල භාවයක් හදාගත්තා නම් මේ නිමිත්ත ගෙවා ගන්න ඕනේ. මේ මෝඩකම අයින් කර ගන්න ඕනේ. මෝඩකම අයින් කරගන්න මේ නිමිත්ත හැදිච්ච පැත්තට සහ හැදෙන පැත්තට යනවා දෙපැත්තට. කාලයක් ගියොත් හැදිච්ච පැත්තට යන්න ඕනෙත් නෑ. මේ නිමිත්ත සිහි කරනකොටත් මේ නිමිත්ත ඇති කරපු ඇහැ රූපී චක්කු විඤ්ඤාණය නිරුද්ධ වෙලා කියලා නිවනටම හිත තියලා මේක අතහරින්න පුළුවන්. සලායතන නිරෝධයටම හිත තියලා මෙහෙම සිහි කරද්දිත් සම්පූර්ණම නිවනම අරමුණු වෙන විදිහට හිත තියලා මේක අතහරින්න පුළුවන්. ආපහු කුණප කොටස් ටිකක් තියෙන තැනකට කියලා එහෙම බලබලා වොන්නේ. නමුත් නිවනට සතර පරමාර්ථ ධර්ම කියලා කියන්නේ මේ එන නිමිත්ත අතහැරගන්න සංකත පරමාර්ථ ධර්මයන්ට හිත තියලා මේ නිමිත්ත ආපු තැන තියෙන්නේ චිත්තචෛසික රූප කියන ටිකක් කියන තැනට හිත තියලා තමයි මේ අතීතයේ මේ නිමිත්ත හදාගෙන තින්නේ කියන එක බලන්නේ. ඊට පස්සේ මේ කෙනා සිහිකරන බලන්න කියලා ගියාමත් මෙන්න මෙහෙම පරමාර්ථ ධර්මයක් ඇස් ඉදිරි පිටට එයි නේද? එදාට මේ ප්‍රපංච නිමිත්තම අපි සිහි කරගන්නව නේද කියන උත්තරයක් එයි. ඔහොම පරමාර්ථ ධර්මයට හිත තියලා බලනකොට එයාට පුළුවන් වෙනවා අසංගත පරමාර්ථය අරමුණු කරන්න. ඒ කොහොමද? මේ සිහි වෙනකොටත් සිහි වෙන නිමිත්ත ඇති කරපු ආයතන නිරුද්ධ වෙලා බොහෝ කල් කියන එක දකින්න පුළුවන්කම එනවා. එදාට ඉදිරියෙන් පිටිපස්සෙන්වත් විදර්ශනා කරන්ඩ අනාත්ම ආයතන කුණප කොටස් බලන්න මුකුත් ඕනේ. එහෙම එකක් නැහැ. නිවනට එහා එකක් නැහැ. සලායත නිරෝධ කල්ලි මුකුත් ඉතුරුද තව කියලා එකක් නැහැ. එතෙන්ට හයි එනකන් විතරයි මේක බලන්න ඕනේ. එතකොට කෙනෙකුට මෙන්න මේ ටික ඔය අහගත්ත විස්තරයට වඩා වටින්නේ කරන එක. අඛණ්ඩව කරන්න එක දෙයක් මොකද්ද? හිතට වෙනද වගේ බාහිර ලෝකේ ඉන්න අය තියෙන දේවල් තලුමරමරා ඉන්න දෙන්න එපා. මේ බන ඇහුවනම් ඇහුවේ ඒ වැරද්දට ඉඩ නොතියන්නයි. භාවනා කළා කියලා කිව්වේ මේ වැරද්දට ඉඩ නොතබන්නයි. සතිපට්ඨානේ ඉගෙනගත්තේ වැඩුවේ මේ වැරද්දට ඉඩ නොතබන්නයි. ඔය වැරද්ද කරනවා නම් ඔය වැරද්දට ඉඩ තියනවා නම් අපි බණ දහම් වලින් මුළු ඇඟම විලාගෙන හිටියත් හරියන්නේ නැති වෙනවා. සතිපට්ඨාන වා සූත්‍රයේ ඇහුවේ ඒකේ තියෙන කරුණ ඇහුවේ ස්කන්ධ ධාතු ආයතනයේ අනාත්ම ස්වභාවය හෙව්වේ බැලුවේ ඉගෙනගත්තේ සද්ධර්ම ශ්‍රවණය කළේ මොකටද? කරපු එකක මොකක් හරි ප්‍රතිඵලයක් තියෙන්න පෑනේ. ඕවා හොඳට ඉගෙන ගන්නවා. හොඳට නාම රූප පුළුවන්, හොඳ දක්ෂයි. කුණප කොටස් ටිකේ නිමිති හොඳට ගන්න පුළුවන්. අසුභයත් හොඳට ප්‍රකටයි. හැබැයි මට හොඳට බාහිර ඉන්න කෙනෙක් හිතන්න පුළුවන්. හිතන කෙනා හිතනකොට ඒක වැරදි කියලා පෙන්වන්න මේක උදව් වෙලා නැහැ. ඒක හරස් කරන්නේ නැහැ කවුරුවත්. හිතන කෙනා හම්බ වෙන්නත් පුළුවන්. හම්බ වුණා ගියාම එයාව බලන්නත් පුළුවන්. බලලා ආපහු එන්නත් පුළුවන් කියන තැනක ඉන්නවනේ මම අවිද්‍යාව ඇතුලේ ඉන්නවා. නමුත් මම භාවනාත් කළා. එතකොට භාවනාව කියලා තව විතර්ක උපද්දලා මිසක විතර්ක අවිද්‍යා නිරෝධයෙන් සංස්කාර සංසිඳෙන්න ඕන එකේ භාවනා කරනවා කියලා තව සංස්කාරයක් උපද්දලා මිසක මේක සංසිඳීම සඳහා යමක් කළා නෑ අපි. කළා තියෙන්නේ මේ විතර්ක සංසිඳුණා නම් තමයි පුදුමේ. අපි කරපු විදිහට මේ කරන ක්‍රමයයි වැරදි. මේ කරන ක්‍රමේ දෝෂය අහුවෙලා නැහැ. හැමදාම කළා තියෙන්නේ කෙලෙස් නැති කරන්න කියලා තව කෙලෙස්යක් උපද්දලා අපි අන්තිමට තියෙන්නේ. හැබැයි මේ කෙලෙස් සුදුරෙද්දක් පුරවගෙන ඉන්නේ. මොකද භාවනා කරනවා කියන්නේ එකයි වෙනස. රාගසිතකින් දේශසිතකින් අහවහම මේක විතර්කයක් ඒක වැරදියි කියලා තේරෙනවා. භවනා කරන්න කියන තැනකින් අහවහම විතර්කයක් ඒක හොඳයි. එතකොට ඒක ඍඩ දෙනවා. දැන් කඩුවක් අරගෙන කපන්න කොටන්න මරන්න කියලා එනකොට හතුරක් කියලා අයින් කරන සුදුරෙද්ද පුරෝගන ඉහේ ඉනේ ගහගෙන යන්නේ දැන් කෙලින්ම පේන්නේ නැහැ. එතකොට ප්‍රශ්නයක් නැහැ. එහෙම එකක් වෙලා තිබෙන්නේ. ඉතින් මම මේ කියන එකේ ලොකු වෙනසක් ඕගලන්ට තේරෙනවද නැද්ද මම දන්නේ නැහැ. මට නම් විශාල වෙනසක් තේරෙනවා මේක අහසට පොළොව වගේ කියලා. මොකද අර කරන ක්‍රමයට අවිද්‍යාව දුරු වෙන්නේ. අවිද්‍යාව නිසා හටගත්ත ප්‍රතිඵලයක් එක්කයි අපි රණ්ඩු වෙන්නේ. අපි නිකමට කියමු දැන් පරමාර්ථ ධර්ම ගන්න. අද අපි හිතාගෙන ඉන්නේ ලෝකේ දකින්නේ සිත 89 පරමාර්ථයි, චෛතසික 52 පරමාර්ථයි, රූප 28 පරමාර්ථයි. එහෙම නැහැ. අවිද්‍යාවට හසු වෙච්ච තැන තමයි පරමාර්ථ ධර්මය. ඒ ඇත්ත නොදන්නාකම නිසා පරමාර්ථ ධර්මයන් නොදන්නාකම නිසා ඇතිවන රාගාදී අරමුණු පරමාර්ථ ධර්මෙට යටත් නැහැ. අයිති නැහැ. පරමාර්ථ ස්වභාවය නොදන්නාකම අපි කියමු අවිද්‍ය මේ රූපේ ඇත්ත නොදන්නාකම නිසා මට කෙනෙක් කියන අදහස ඇති වෙලා ඒ නිමිත්ත මුල් කරගෙන රාග සිත් ද්වේෂ සිත් පහළ වෙනවනම් දැන් මේ ටික තියෙන්නේ අවිද්‍යාව පත්‍ය සංකර අවිද්‍යාව ඇතුලේනේ. අවිද්‍යාව කියන්නේ මොකද? සංකත පරමාර්ථයන්ගේ සැබෑ ස්වභාවය නොදන්නාකම. සංකත පරමාර්ථ ධර්මයන්ගේ සැබෑ ස්වභාවය නොදන්නාකම නිසා ඇති වෙන දේ පරමාර්ථ ධර්මයකටයි තියෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. මෙතනදී මේ නාම රූප දෙක විතරයි, ස්පර්ශ ආයතන 6 විතරයි පරමාර්ථ ධර්ම කියන ටිකට පුරාණ කර්මපත්තෙන් හටගත්ත ටික විපාක ටික විතරයි අයිති. අවිද්‍යාවට හසු අවිද්‍යාව පතිත වෙලා තියෙන ටික විතරයි අයිති. සංකත පරමාර්ථ ධර්මයන්ගේ ඇත්ත නොදැනීම අවිද්‍යාව. ඒ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න සංස්කාරය අයිති නෑ මේ පරමාර්ථයට. එතකොට හැම වෙලාවෙම අවිද්‍යාපච්ච සංඛාරා, සංඛාරපච්ච විඥාන, විඥානපච්ච නාම රූප, නාම රූපපච්ච සලායතන, සලායතනපච්ච පස්ස, පස්සපච්ච වේදන කියන මේ පర్యాయය අපි දකින්න ඕනේ. ඒ කියන්නේ යම් වෙලාවක ඇහැ රූප චක්කු විඥාන කියන තුන් දෙනා ඇස් ඉදිරි පිටට ආවනම් ඒ ආපු ඇහි රූපේ චක්කු විඥානේ පමන නොදන්නා කම නිසා රස විඳ ගැනීමનું බලපු නිසායි ඒ රූප විදිහටම නිමිත්තක් මාතුල පිහිටියේ. දැන් අපි කියමු මට මෙහෙම ඉන්නකොට පිටපතේ තියෙන බිත්තිය කියන එක සිහි වෙනවා. සිහි කරන්න පුළුවන් එකට. වෙනදට අපි කළේ සිහි කරපු එක බලන් හැරෙන එකනේ, මෙහෙම කළ බලන එකනේ. සිහි කළ එක බල සිහි කරන එක බලන්න යන්න පුළුවන්, ගියාම බලන්නත් පුළුවන්. නමුත් දැන් මට පටිච්ච සම්පදාය ගැන හොඳට නෝනයි. ඒ කියන්නේ විත්‍ය කියලා සිහි වෙනකොටත් මම දන්නව මොකද්ද? මේ හිතට සිහි කරන්න පුළුවන් නිමිත්ත ඇති කරපු ඇහැ රූපේ චක්කු විඥානය කියන ටික නිරුද්ධ වෙලා බොහෝ කල කියලා දන්නවා. ඊට පස්සේ මේ නිමිත්ත මොකටද? මේ විත්‍ය කියන දැනුම හිතේ තියෙන නිමිත්තෙන් මට ආපහු රූපයක් බලන්න බෑ. මේකෙන් කරන්න මොකද? ඇහැ හදන එක. මේ කර්ම නිමිත්ත අරමුණු කිරීම වශයෙන් නාම ධර්ම අරමුණු කළා හිත මේ කයට බහලනෝ කයට බහලා මේ ඇහැ හදන එක තමයි මම කරන්නේ. මෙහෙම හැරනවා කියලා කරන්න මොකද්ද? කලින් දැකු බිත්තිය කියන නිමිත්ත සිහි කළා හිත මේ කයට බහලනෝ විඥානපච්චය නාම රූපං නාම රූපපච්චය සලායතන ඇහැ හදන එක. ඇහැ හදනකොටම ආයත රූපයක් හම්බ වෙනවා. හම්බ වෙනකොටම බිත්තිය කියන ප්‍රපංච ආයත මන්තුලේ දෙනවා. ආයත් බිත්තිය කියන නිමිත්ත සිහි කරගන්නවා. සිහි කරගෙන මොකද කරන්නේ? මොන බලන්න යනවා කියලා යන්නේ බාහිර රූපයක් බලන්න යනවා. දැන් අපි කියමු රුවන්වැලිසෑය කියන එක බලන්න කිව්වොත් මට බාහිර රුවන්වැලිසෑය බලනෝ නෙමෙයි. මම කරන්නේ ඒකෙන් ඇහැ හදන එක. මේ සංඛාර නිමිත්තෙන් කරන්නේ රුවන්වැලිසෑය බලන්න යන්න ඕනේ කියන නිමිත්ත සිහි කළා මේ සිතින් නාම ධර්ම අනුමූල කරලා කයට බහලා මම මේ ඇහැ හදාගන්නවා. ඇහැ හදනකොට ඇස් ඉදිරි පිට රූපයක් හම්බ වෙනකොට රුවන්සය කියන ගති ටික මගේ මනසේ තියෙනවා. අද ජීවත් වෙද්දිත් කරන්නේ ඕක. මරණාසන්න මොහොතේදීත් වෙන්නේ මේ බිත්‍ය රුවන්සය වගේ ඉන්නවා තියෙනවා කියන නිමිත්තක් සිහි කළා විඥානය රූපයකට බැසගත්තට පස්සේ නාම රූප වල ආයතන ටික හැදෙනවා. ආයතන ටික හැදුනාම ආය රූප ශබ්ද කියන අරමුණු ඇස් ඉදිරි පිටට එනකොට ආයත් ප්‍රපංචය දෙනවා මනසට. ආයත් ප්‍රපංච ටික සිහි කරගෙන ඒකෙන් මොකද කරන්නේ? ආයත් ආයතන ටික හදාගන්න. අදද මර ජීවත් වෙඳීම මරණය කියලා වෙනසක් නැහැ. එකම පටිච්ච සම්පද සිද්ධියක් තියෙනවා. අද මට තියෙන මේ දැනුම දැන් ආපහු ඇහැකන දිවනස ශරීර කියන ආයතන ටික හදාගන්නයි උදව් වෙලා තියෙන්නේ. ආයතන ටික හදාගත්තාම ආයෙත් රූප සද්දාදී අරමුණු ඇස ඉදිරි පිටට එනකොට ආයෙත් ප්‍රපංච ටික මගේ මනසේ දෙනවා. කිසිම වෙලාවක අපි හිතන විදිහේ කෙනෙක් හෝ දෙයක් හෝ වස්තුවක් බාහිර ලෝකෙ තිබුණා නෙමෙයි, බාහිර සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍ය වූ අනාත්ම වූ ආයතන ටිකක් නිසා ලෝකේ තමා තුළ ඉපදිලා තියෙන්නේ කියන ටික දකින්ද තමන් බාහිර සිහි කරන වාරයක් ගන්න එක වළක්වන්න. ඔච්චරයි නිවන් දකින්න කරන්න තියෙන. තේරුණොත් බොහෝම සරල ක්‍රමයක් නොතේරෙනවා නම් ඊට වඩා ගැඹුරු ක්‍රමයකට නෑ. ඇත්තටම මේ ඔය ටික පැහැදිලි කරන්න බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ. ඒ කියන්නේ අපි අපේ මනසේ කියන්නේ අනාත්ම ස්කන්ධය පිළිසිඳ නොදන්නාකම නිසා මනසේ ප්‍රපංච ගොඩනගාගෙන ඒ ප්‍රපංචය උදව් කරගෙන නැවතු ශුන්‍යත අනාත්ම ආයතන ටික උපදවා ගන්නවා. ආයත් ආයතන ටිකින් ආයත් කෙලෙස් ඇති කරගන්නවා කියන්නේ මේ චක්‍රය නතර කරන්න තියෙන ක්‍රමිය උගන්වන්න කියලා දෙන්නයි බුදුහාමුදුරුවෝ 15 වුණේ. මොකද මනුස්සෙක් විශාල ගිනි ගොඩකට නැවත නැවත කරත්ත පිටින් දර දායි නම් ඒ හේතුවෙන් මේ ගිනි ගොඩ බොහෝ කලක් ඇවිදිනවා. මේ බොහෝ කලක් කියන්නේ මේ ගිනි ගොඩේ නිවෙන දවසක් තියේදී කියන්නේ දර දානතා. ඔන්න මේ දර කරත්තේ දාපු එක ගින්න ඇවිලෙනවා. ඒක නිවෙන්නේ ඉස්සලා තව දර කරත්තයක් දානවා. ඒක ඇවිලිලා ගින්න දැල්වෙනවා. ඒක නිවෙන්නේ ඉස්සලා දානවා. මෙහෙම දානතාක් බොහෝ කාලයක් මේ ගින්න දිකට පවතී. ඉතින් තියෙන දර කරත්තේ දාපු ගින්දරෙන් මේක ඇවිලෙනවා. කලින් කලට ඒ පුරුෂයා දර දාන්නේ නැත්තම් ඒ ගින්න නිවිලා යනවා. ඒ නිසා ලෝකේ අනාත්ම ආයතන ටික නිසා ඒකේ නොදන්නාකම නිසා බාහිර පුද්ගලියෝ සත්‍යයේ ඉන්නවා තියෙනවා කියන තැනකින් සිටවිලි උපදිනවා උපදිනවා උපදිනවා. දැන් අර දර ටික ඇසුරු කරගෙන ගින්න තවත් දර දානවා වගේ මේ සිහි කරන එක වැරදි. බාහිර තියෙන මෙහෙම එකක් කියලා පෙන්වන්නේ නැහැ. ආයත අවිද්‍යාව ඇති කරනවා. මේ සිහි කරන දේ බාහිරට අයිති කියලා හිතනවා. ආයත් එහෙට යනවා. ගියාම ආයත් මෙහෙ හට ගන්නවා. මේ අවිද්‍යාව හේතුවෙන් හටගන්න සංඛාරයේ අවිද්‍යාව නැවත නැවත අවිද්‍යාව පැවැත්වීමෙන් බොහෝ කාලයක් මේ සංස්කාරයන්ගේ සංසිඳීමක් වෙන්නේ. මේක නැවත 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 බුර බුරා ඇවිලෙනවා වගේ ඉන්න අය ගැන හිත හිනා වෙනවා, සතුටු වෙනවා, තරහ වෙනවා, ගහ ගන්නවා, බැන ගන්නවා, යාළු වෙනවා, ඒව හිතනවා. ඒ ආයෙත් ඒ ඉන්න අයව හම්බ වෙන්න යන්න පුළුවන් කියලා ආයෙත් කරනවා, ආයෙත් උපදිනවා. එකම මෝඩකම. දැන් පුරාණ කර්මෙන් අවිද්‍යාවට හටගත්ත මේ සංඛාර නිමිති ටික තියෙනවා. ඉස්තල දාපු කරත්ති දර ටික උදව් කරගෙන ගින්න ඇවිලෙනවා. දැන් කලින් කලට දර දාන්නේ අවිද්‍යාවට ඉඩ තියන්නේ. මේ පුරාණ අවිද්‍යාව නිසා ඉන්නවා තියෙනවා කියලා සිහි වෙන වාහරයක් ගන්න මෙයා මේ වැරද්ද හදනවන. සිහි වෙන ගානේ ගොඩාක් මහන්සියෙන් යන්න ඕනි ගමනක් නෙවෙයි. එක රෑ දවල් දෙකක් කෙනෙකුට අඛණ්ඩව මේ තමන් දක්ෂයක් වෙන්න ඕන, චිත්ත උපාදේ දක්ෂයක් වෙන්න ඕන, මේ මෙනෙහි කරන එකේ දක්ෂයක් වෙන්න ඕන. එක රෑ දවල්ක් මෙනෙහි කරන්න පුළුවන් නම් අපහසුකින් තොරව කරන න්‍යාය පැහැදිලි වෙනවා. ඒක අඛණ්ඩව නොබෝ කලක් කරන්න තමන්ගේ ජීවිතයට අත් වෙන සැනසෙල්ල කියන එක උඩින් යන පොත්තක් විතරක් වෙයි. එකපාරටම පිටියක නගිනවා වගේ නෙමෙයි, රාගාදී අරමුණු පහළ වෙයි. ඕකට තමයි වම්මික සූත්‍රයේ පෙන්වන්නේ මේ හුඹහ හාරන්න කියන එක. දවල්ට ගින්දර ගන්නවා, රැට දුන් දාන හුඹහ. ඒ කියන්නේ රැට එක එක දේවල් හිතලා දවල්ට කර්මාන්තයේ ක්‍රියාවට යනවා. කියන තැනක මේ හුඹහ ආරණ්ඩ ගියොත් ඉස්සෙල්ලාම හම්බෙන්නේ මොකද්ද? දොරගුලක්. අවිද්‍යාව කියන එක. ඉස්සෙල්ලාම හම්බෙන්නේ මොකද්ද? දොරගුලක්. අවිද්‍යාව. මෙච්චර කාලයක් කරපු මේ සිද්ධියේ මෝඩකම තියෙනවා. ඒ කියන්නේ බාහිර මෙහෙම ඇත්තක් තියෙන තැනක තමන් ප්‍රපංච සීකර ගන්නවා. ආපහු ප්‍රපංචයන්ගෙන් බලන්න යහන්න ඕන කියලා ආයතන ටික හදාගෙන ආයතන උපද්දවා ගන්නවා. ආයත උපදවා ගන්නකොට ආයත ප්‍රපංචය දෙනවා. මේ මේක මොනතරම් මෝඩකමක්ද? දිගින් දිගටම පවත්වපු කියන මේ මෝඩකම. අවිද්‍යාව හමුවීමම විද්‍යාවනේ. එතකොට එහෙනම් අපි මෙහෙම සිහි කරද්දි මේ නිමිත්ත ඇති වෙච්ච තැනත් අනාත්මයි බලන්න. ආපහු මේ නිමිත්ත හම්බ වෙන තැනත් අනාත්මයි. අතීත අනාගත පච්චුප්පන්නං වා අජත්තං වා බහිද්දා වා ඕලාරකං වා සුකුමං වා හීනං වා අපනිතං වා යන්දුරේ සන්තිකේ සබ්බන් රූපං. මේ සියලු රූප ටිකම, ඒ කියන්නේ අතීත රූපයටත් යන්න, අනාගත රූපයටත් යන්න, ආධ්‍යාත්මික වර්තමාන රූපයටත් යන්න, මේ හැම තැනකම තියෙන රූපයන්ගේ සැබෑ ස්වභාවය අත්විඳින්න දකින්න. එතකොට හම්බෙන මොකද? දොරාගුල මෝඩකම කියන එක. ඊට පස්සේ තවදුරටත් මේ පහළ වෙන නිමිත්ත විදර්ශනා කර කර දෙපැත්තට තබ තබ විදර්ශනා කර කර විදර්ශනා කර කර යද්දි හම්බෙන මොකද්ද? පිම්බෙන වර්ගයේ මැඩියා කියන්නේ වහා කිපෙන ගතිය. එතකොටම රල්ලු මට්ටමේ රාගදේශ තාපැත්තෙන් ගත්තා අපායගාමී මට්ටමේ රාගදේශ මොහ අඩු වෙනවා. තවදුරටත් මේ උපදින උපදින නිමිත්ත දෙපැත්තට යන්න විදර්ශනා කරන්න. මේ මෙයාගෙන් වැඩ ගන්න මෙපා. ඕගොල්ලෝ අපි ලෝකේ බඩු මුට්ටු පරිහරණය කළා නෑ මහත්තයෝ. අපි අම්මා තාත්තා දුව පුතා පරිහරණය කළා ඇසුරු කළා නෑ. අපි ඇසුරු කළ කිනේ ප්‍රපංච අනාත්ම ආයතන ටිකක් නිසා. මගේ මනසේ නම් කෝපය කියන අදහස සිහි වෙන්නේ. මම කෝපේ නම් හොයාගෙන යන්නේ, කෝපේ නම් බලන්න යන්නේ, හම්බ වෙනකොට කෝපේ නම් සිහි වෙන්නේ. මම ඇසුරු කරන්නේ, මම වැඩ කරන්නේ ප්‍රපංච එක්ක නෙමෙයිද කියලා බලන්න. මම සිහි කරන්නේ අනාත්ම ආයතන ටික එනකොට මම සිහි කරන්නේ අම්මව නම්. මම බලන්න යන්නේ අම්මව නම්. ගිහාම හම්බ වෙනකොටත් අම්මා හම්බුණා කියන තැනින් සතුටු වෙන්නේ. මම බාහිර කෙනෙක්ව ඇසුරු කරලා තියනවද? පුද්දලෙක් ඇසුරු කරලා තියනවද? මම මගේ මනසේ ප්‍රපංචයක ක්‍රීඩාවක් කරලා තියනවද කියලා බලන්න. මම මනසේ මගේ කෙලෙස් ටික පරිහරණය කරනව නෙමෙයිද කියලා බලන්න. බඩු මුට්ටු කෝප්ප ගෙවල් දොරවල්ද පරිහරණය කරන්නේ? කෙලෙස් ටිකක්ද පරිහරණය කරන්නේ කියලා බලන්න. අපි ජීවත් වෙනවා කියලා කරන්නේ කෙලෙස් ටික ජීවත් කරන එක නෙවෙයිද? මම කියලා පණුව ගන්න තියෙන එකම සාක්ෂිය, මගේ ජීවිතය කියලා පණුව ගන්න තියෙන එකම සාක්ෂිය සමුදේ සත්‍ය නෙමෙයිද කියලා බලන්න. කෙලස් ටික නෙමෙයිද කියලා බලන්න. මේ විදිහට මෙන්න මේ ප්‍රපංච ටික නැත්තම් හිතේ සිහි වෙන හොඳට ඕගලන්ට අත්විඳ හැකි මේ හිත උපදින්නෙම බාහිර කෙනෙක් සිහි කරගන්නවා. බාහිර කෙනෙකුට මෙහෙම කියන්න යන්න. බාහිර කෙනෙක් ආරම්භයක් කරන්න මේ විදිහට හිතන්න කියන්න කරන්න කියලාමයි එන්නේ. හිත උපදින වාරයක් ගානේ නුවණ ගෙනියන සතිපට්ඨාන ඉගෙන ගත්තේ මේකට. සතිපට්ඨාන වැඩිවේ මේකට. මේ වැරද්දට ඉඩ තියන්න එපා, යන්න දෙන්න එපා. සතිපට්ඨානයේ ටැඹකට කණුවකට උපමා කරමි කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ. අර සත්තු හය දෙනෙකුගේ උපමාව පෙන්වුවේ මතකද? චප්පානක සූත්‍රයේ අර නායයි මතක බල්ලයි හිවලා බල්ලයි නරියයි නායයි කිඹුලයි කුරුල්ලයි වඳුරයි සත්තු ටිකක් අරගෙන එකට ගැට ගහලා අතහැරියාම එක එක ඇද ඇද ඉඳලා බලවත් වුණාම ඒක ඇදගෙන යනවා වගේ පෙන්වුවා ලෝකේ මනස. ඊට පස්සේ ඒ කියන්නේ රූපයක් බලන්න තියෙන කරුණු ඔක්කොම රූපත් බලන්න හිතනවා, අහපු දේවලු සී වෙනවා, ගඳ සුවඳත් සී වෙනවා, කයින් ලැබුණු ස්පර්ශත් සී කර කර ඉන්නවා. යම් ආයතනයකට හේතු ටික ඔක්කොම සම්බන්ධ වෙනකොට ඒකට ටග්ගල අනුගත වෙනවා. හොඳට ටීවී එකකුත් තියෙනවා, ඉන්න පරිසරෙත් හම් වෙනකොටම ටග්ගල රූප පිටිය බලනවා. ඒකෙන් ඔක්කොම සතුටක මෙයා බලවත් ඉඳ ඔක්කොම ටික ඇදගෙන ගියා වගේ. දැන් සතිපට්ඨානය ටැඹකට කණුවකට උපමා කරමි කියලා කිව්වේ
ගෙදර යන්න ඕනේ, අරහ යන්න ඕනේ, අහවල් කෙනා බලන්න ඕනේ, අහවල් සංගීත සම්ප්‍රදාය අහන්න යන්න ඕනේ, අහවල් සෙන්ට් එක ගන්න යන්න ඕනේ, අහවල් කඩේට ගිහිල්ලා කෑම එකක් ගන්න යන්න ඕනේ, අහවල් ස්පර්ශය ලබන්න ඕනේ කියලා සිත සිහි කරන ගානේ සතිපට්ඨානේ ටැඹකට කනුවකට උපමා කරුමේ නැහැ. එතන තියෙන්නේ මෙහෙම ඇත්තක් නේ කියලා පෙන්නනවා, වලක් කරනවා, යන්න දෙන්නේ නැහැ. සත්තු ඇදගෙන යන්න දැඟලුවට නැටි ටික එකතු කරලා ගැට ගහලා දින්න කොහෙද? ටැඹේ කනුවේ. ඒ හින්දා ඇදගෙන යන්න බෑ. සිහි වෙනුව මෙහෙම යන්න කියලා. සිහි කළාට නෑ, එතන තියෙන්නේ මෙහෙම ඇත්තක් නේ. ගියාම හම්බ වෙනවා මිසක තියෙනව නෙමෙයිනේ. කඩේට කියලා ගත්තාම පටිවිපෝතීජු වායුකුණ සතර මහා ධාතුන් හැදුණු සතර මහා ධාතු රාශි වෙච්ච තැනක වර්ණ සතහනක් ඇස් ඉදිරි පිටේ නැවතු කඩේ කියන හැඟීම නිමිත්ත පහළ වෙන්නේ මම තමා තුල කියන අදහස බලනවා. වෙනද කඩේ සිහි කළා හිතනකොටම ටංගල ගිහිල්ලා ඉවරයි, නැත්තම් යන්න පුළුවන්. දැන් අද අනිපතර බලනවා. තාම හැඟීම යටින් යනවා, මේක ගෙවෙන්න ඕනේ. මෙහෙම මෙහෙම වළක්වන්න. ඔහොම කරනකොට වැඩි දවස් යන්න ඕනේ නැහැ. ඕගලන් දෙමන් සන්ධියක් හම්බ වෙනවා. කෙසේද කෙසේද යන විචිකිච්ඡා සැක සංකා දුරු කළා ඒකාන්ත වූ දර්ශනයකට ඕගලන් වෙනවා. ඒ කරන්න තියෙන එකම දේ සිහි වෙනකොට යන්න දෙන්න එපා වළක්වන්න. භාවනාව ගොඩාක් නැහැ. තේරුම් ගත්තු කිරිසබ්බෙකුට පොඩි දරුවෙකුට හරි එක දෙයක් තියෙන්නේ කරන්න. මේ ටික පැහැදිලි නම් නිවන් දකින්න තැන දක්වාම ආශ්‍රයක්ෂය වෙනවා, වෙන තැන දක්වාම එකම සිද්ධිය තියෙන්නේ. හිතේ මෝඩ අවිද්‍යාවෙන් ගත්ත නිමිති උපදිනවා අවිද්‍යා ප්‍රති. එතකොට ඒ නිමිති වලට විද්‍යාවෙන් උත්තර දෙන්න. එච්චරයි. ඒකට අනුගත වෙලා කටයුතු කරන්න යන්න එපා. ඕක තමයි නිවන් දකින්නවා කියලා කිව්වේ, භවනා කරනවා කියලා කිව්වේ. ඔය ටික අපි නොකරන්නේ නම් මොන්න තරම් ගැඹුරට දහම් කරුණු විමසුවත් පළක් තියෙද කියලා බලන්න. නාම රූප නෙමෙයි, චිත්තක්ෂණ නෙමෙයි, චිත්ත වීති නෙමෙයි, මොන විදිහට ඇහුවත් පළක් තියෙද කියලා බලන්න. ඕව ඇහුවනම් ඇහුවේ, අහනවනම් අහන්නේ මොකටද මේ තැනට එන්නේ? අද ඇයි මේ ලෝකේ මේ තරම් භවනා ක්‍රමවල නානත්වයක් වෙලා? බුදුරජාණන් වහන්සේගේ කාලෙදී නිවන් මඟ එකයි, කොතනින් කිව්වත් කවුරු ඉගෙන ගත්තත් එක තැනක හැමෝම නිවන් දකිනවා. අද මේ ගුරුවරයා නාම රූප දෙක උගන්වන්නේ. හරි, එයාගේ පරියාය නාම රූප. මෙයා චිත්ත වීති උගන්වන්නේ. දැන් චිත්ත වීති උගන්වන කෙනාගා හරි නාම රූප උගන්වන කෙනා වැරදි. දැන් ඒ දෙන්න ඔන්න දෙකක්. මෙයා උගන්වන වෙන එකක්. ඈ මෙයා අනිත්‍ය බලන්න. මෙයා දුක බලන්න. මෙයා අනාත්ම බලන්න. දැන් 1000ක් දෙනා ඉගෙන ගත්තොත් දෙනින් 1000ක්. මෙයා සංවේදිතාවය බලන්න. මෙයා වේදනාවන් ප්‍රකට කරගන්න. මේ කියලා එක 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 ක්‍රම. දැන් ඒ හින්දා මේ ක්‍රමේ සංවේදිතාවය බලන කෙනා කැමති නැහැ මොකද වේදනාව ගැන බලන එකට. එයා කැමති නැහැ නාම රූප ගන්න එකට. එයා කැමති නැහැ උදේවැය බලන එකට. එයා කැමති නැහැ මේ ආනාපානස. එයා කැමති නැහැ තින්දීම. මෙහෙම 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 එක එක ක්‍රම. නමුත් උත්තරයක් ආවොත් අපි මේ ඔක්කොම දේවල් කළේ හැමෝම නාම රූප ඉගෙන ගත්තා නම් එයා ප්‍රතිපදාව එකක් වෙන්න ඕනේ. මොකද නාම රූප ඉගෙන ගත්තේ හිතේ සිහි වෙනකොටම යන්න බෑ. නාම රූපයන්ගෙන් බලලා මෙයා වළක්වන්න මෙයාට තියෙන්නේ. උදේවැය නම් ඉගෙන ගත්තේ හරි ඉගෙන ගත්තා. ලෝකේ සිහි කරනකොටම යන්න බෑ. උදේවැය සිහි කළා මෙතන තියෙන මෙහෙම ඇත්තක් නේ කියලා බලලා මෙතන සංසිඳවන්න ගත්තා. බලන්න මේ ඔක්කොම එක තැනකට එන්නේ නැති වෙයිද කියලා. මුළු ලෝකෙම එකම නිවන් මාර්ගයකට එන්නේ නැති වෙයිද කියලා ප්‍රතිපදා ගොඩක් තියෙයිද? කවුරු කළත් කළා නම් කළේ මොකටද? අවිද්‍යා නිරුද්ධින් සංකාර නිරුද්ධ කරන්න. එතකොට ඔයා නාම රූප යෝක හරි නැහැ මේක වැරදි කියලා ඔහෙ ගහගන්න දෙයක් තියෙද? නැහැ, තව කෙතට බහැලවත් නැහැ. කෙතට බහින්ද උදුළු ආයුධ රස කරන එක නෙමෙයිද කළේ? යුද්ධයට යන්න ආයුධ මහත් කරන එකෙන් මේ පුළුවන්ද යුද්ධ කරුවා කියලා මේ සතුට වෙන්න? නාම රූප ඉගෙන ගත්ත කියන්නේ යුද්ධයට යන්න ආවි ආයුධ ලෑස්ති කරනවා වගේ. ස්කන්ධයෙන් උදේවැය ඉගෙන ගත්ත කියන්නේ යුද්ධයට යන්න ආවි ආයුධ ලෑස්ති කරේ. අරයාගේ ආයුධ වලට වඩා මගේ ආයුධේ බලවත්. එයාගේ ආයුධයට වඩා මගේ ආයුධේ බලවත් කියලා මේ ආයුධ වල රණ්ඩු කරන තව යුද්ධෙට ගිහිල්ලත්. එතකොට නමුත් කවුරුත් යන්න එක යුද්ධෙට නම් අවශ්‍ය කොයි ආයුධෙන් හරි යුද්ධේ තමරම් පඤ්ඤා ආයුධෙන් මේ ප්‍රඥා ආයුධෙන් මාරයට පහර දෙනවා කියන කාරණාවයි කෙරෙන්න ඕනේ. ආයුධෙන් මුහත් කළා යුද්ධෙකුත් නැත මේක හොඳයි කියනවා. වැඩක් තියෙද? ඈ කඩුව හදාගෙන කඩුව හොඳයි මේක තමයි බලවත්. කියලා. කිනිස්සක් හදලා මේක හොඳයි මේක බලවත් කියලා. කෙනා කෙනාගේ අතේ තියෙන ආයුධෙන් කෙනා කෙනා කෑක් ගහ ඉන්න හොඳයි හොඳයි කියලා හතුරු ගහනවා මෙහෙ. යුද්ධ කළා නෑ කවුරු. එතකොට අන්තිමට මේවා ඉගෙන ගත්තනම් ඉගෙන ගත්තේ යුද්ධය කියන එකක් කරන්න නේද? කෙලස් යුද්ධයක් කරන්න. කෙලස් එක්ක ඒ කියන්නේ එකම තැනකට එන්න ඕනේ මේ ප්‍රතිපදාවේ. ඒකයි මම මේ අද දේශනාව තවත් ඔය කියන ක්‍රම ඔක්කොටම කරන තව එක ක්‍රමයක් නෙමෙයි. මේ ඔක්කොම එකක් වෙන්න ඕනේ කියන එකක් පෙන්වන්නේ මම. මේ විදිහට කළා නම් වෙනස් වෙන්නේ. බුදුහාමුදුරන්ගේ කාලෙදී ඇයි වෙනස් නොවි කවුරු කිව්වත් එක තැනකට ආවේ? කෙනෙක් සතර මහා ධාතුව සතර මහා ධාතුවේ ඇතිවීමත් නැතිවීමත් දැකලා දර්ශන විසුද්ධියට ආවා. පංච උපාදානස්කන්ධය උපාදානස්කන්ධය ඇතිවීමත් නැතිවීමත් දැකලා දර්ශන විසුද්ධියට ආවා. ආයතනයත් ආයතනයක් ඇතිවීමත් නැතිවීමත් දැකලා දර්ශන විසුද්ධියට ආවා. දුක දුකේ ඇතිවීමත් නැතිවීමත් දැකලා දර්ශන විසුද්ධියට ආවා. එකම තැනකට ආවහම ප්‍රතිපදාව එකයි. දැන් අද ආහාර පරියායයෙන් ඉගෙන ගත්ත කෙනා කැමති නැ උදේවැය දකින්න පරියායයට. එයා කැමති නැ සලායතනයන්ගේ ඇතිවීම නැතිවීම ගැන කිව්වොත්. ඈ මෙහෙම වෙන්නේ ඇයි කියන එක බලන්න. ඉතින් මම මේ කියන්නේ අද ඒ අතර තවත් එකක් කියන එක නම් නෙමෙයි. මේකේ ලොකු වෙනසක් තියෙන්නේ. මේ ශාසනයට අපි ආදරේ නම් අවශ්‍ය වෙන්නේ මොන හරි දෙයක් තවදුරටත් කියෝ කියෝ ඉදීම නම් නෙමෙයි. මෙන්න මේ කාරණාව තේරුම් ගන්න කියන එක. පිවි සිදුවම චතුරාර්ය සත්‍ය අවබෝධයට තියෙන එකම මඟ මෙච්චරයි. මෙන්න මේ ටික බලන්න. ඒකට මම කියන්න ඕනේ නැහැ. ඕගොල්ලෝ අත්විඳින්න. ඕගොල්ලන්ට තේරෙනවා නම් ඕගොල්ලන්ගේ මනස මෝඩයි කියලා. මනසේ තියෙන මෝඩකම අවිද්‍යාව විශ්සල තේරුණාට පස්සේ අවිද්‍යාව ගෙවා ගන්න. මට තාම පුළුවන්කම තියෙනවා බාහිර ඉන්න අම්මා තාත්තා ගැන හිත හිතා ඉන්න නේද කියලා මගේ මෝඩකම මට තේරෙනවා. එහෙනම් මම මේ මෝඩකම ගෙවා ගන්න ඕනේ නේ. කොහොමද මම මෝඩකම ගිවගන්නේ? ඒකට කරුණු මම ඉගෙන ගන්නෙ දැන්. මම බණ දහම් අහනවා හොයනවා කියලා කිව්වේ මොකටවත් නෙමෙයි. මගේ මෝඩකම ගෙවා ගන්න පුළුවන් සාක්ෂි මම හොයන්නේ. හරි. ඇස් ඉදිරිපිට එන රූප මොනවද? රූපවල ඇත්ත මොනවද? එතන තියෙන යථාර්ථය මොනවද? හොඳට ගවේෂණය කළා. උත්තරේ ගත්තා. දැන් වෙනද වගේ මට සිහි වෙනවා අම්මා, නැත්තම් තාත්තා, නැත්තම් යාළුවා, දරුවා. ආ මම එකතු කරගත්ත රැස් කරගත්ත ආයුධ ටික පරිහරණයට ගන්නවා. නැත්තම් ඉගෙනගත්ත ක්‍රමවේද පරිහරණයට ගන්නවා. මොකද මේ ප්‍රපංච ටික එනකොටම මේක දුරු කරන්න අර ටිකෙන් මම බලනවා. අර ඉගෙනගත්ත ටික උදව් කරගන්න නැහැ. එතන තියෙන්නේ මෙහෙම ඇත්තක් නේ. මම මෙහෙම සිහි කරද්දිත් එතන තියෙන්නේ ඇත්තක්. එහෙනම් අතීතයේදීත් මට මෙහෙම සිහි කරන්න පුළුවන් හැකියාව ඇති කරගත්ත තැනක තියෙන ඇත්ත මෙහෙමක නේද කියලා දෙපැත්තටම යනවා. යනකොට තමන්ගේ මනසේ මෝඩකම ටික හිඳෙනවා. මවගේ මෝඩකම අඩු වෙනවා කියන එක තමන්ටයි පේන්නේ. දැන් මෝඩකම නෑ කියන එකත් තමන්ටයි පේන්නේ. මේක තමන් තුල දැන දැක තමන්ව ප්‍රත්‍යවේක්ෂා කර කර යන්න පුළුවන් ගමන. අපි මෙච්චර අනාත්මයි කියලා ලෝකේ අහලා තියෙන බුදුදහමෙන් කියලා තියෙන බණ දහමෙන් උගන්වලා තියෙන නාම රූප දෙකක් කුණු කොටස් ටිකක් අනුගුණ ආහාරෙන් හැදිලා තියෙන්නේ. හරි ඇත්ත පෙන්වුවා. හරි. දැම්මට මෙතන ඉඳන් ඒ කෙනෙක් පුද්ගලයෙක් ගැන හොඳට හිතලා රාගය ඇති කරගන්න පුළුවන් නම් තරහ ඇති කරගන්න පුළුවන් නම් මට මාව ප්‍රත්‍යක්ෂයි මෝඩකම තියෙනවා කියලා ඉගෙන ගත්ත අපිට හම්බ වෙන තැනක තියෙන ඇත්ත මේකයි කියලා. එහෙම ඇත්තක් තියෙන තැනක මට කෙනෙක් පුද්ගලෙක් හිතන්න පුළුවන්කම මගේ මනසේ තියෙයි. එහෙනම් මම මේ ඇත්ත දුක පිළිසිඳ දැකලා සමුදය දුරු කරන්න ඕනේ. ඒ කියන්නේ මේ ආපු ඇත්ත හොඳට බලලා මේ මෝඩකම ගෙවන්න ඕනේ. මේ එන මෝඩකම ඇතුලේ සිහි කෙරුවට වැඩක් නැහැ. එන මෝඩකම ඇතුලේ පුද්ගලෙක් කෙනෙක් නැහැ කියලා බැලුවට වැඩක් නැහැ. අර ඇත්ත බල මේ මෝඩකම ගෙවා ගන්න ඕනේ, ගෙවන්න ඕනේ. එහෙම කළොත් නොබෝ දවසකින් තමන්ගේ ආශ්‍රයයක් වෙන තැනකට මනස ගන්න පුළුවන්. කිසිම ඇදහිමක් ඕනේ නැහැ. ශ්‍රද්ධාව මේ කාරණාව යම් කිසි කෙනෙකුට තේරුනොත් අමුතුවෙන් කමටහනක් ගන්නවා නැවත නැවත කමටහම් පිරිසිදු කරනවා කියන එකක්වත් නැහැ. කැලේකට ගියොත් ආශ්‍රයයක් ෂේ කරගෙන මගේ මනසේ සියලු ආශ්‍රය ධර්මියෝ ක්ෂයයි කියන තැනකින් තමන්ට තමන්වම දැකලා ඉන්න පුළුවන්. වෙන ක්‍රමයක් නැහැ. එකම න්‍යායය තියෙන්නේ. එතකොට මේ චක්‍රේ නතර වෙන්නේ අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධ. මට මේ ස්පර්ශ ආයතන 6 ඇත්ත දැකලා මේ හිතනවා කියනවා කරනවා කියන ගති ටික නිරුද්ධ වුණොත් තමයි බලන්න අහන්න කියලා මම ආයෙත් ඇහැ හදාගන්න නැත්තේ. මේ නිමිති සිහි කරගෙන යන්න නෑ. පුරාණ කර්මයට හටගත්ත ආයතන ටික නිසා එනවා. රූපාදී අරමුණු ඇස් ඉදිරි පිටට. නමුත් ඒකෙන් ප්‍රපංච ගොඩ නගාගෙන ආයෙත් රූප බලන්න යනවා කියලා එකක් තමන් කරන්නේ ජාතිය නිරුද්ධ වෙනවා. ඉපදීම නතර වෙනවා. අද මට පුළුවන් නම් බාහිර දෙයක් සිහි කළා යන්න ඒකෙන් මම ඉපදීමයි හදාගත්තේ. නවත අම්මා බලන මේ නිමිත්ත අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගද සංකාර නිමිත්ත අම්මා කියන අදහස. එතකොට මේ නිමිත්ත මොකද කරන්නේ? සංකාර නිමිත්ත මොකද කරන්නේ? මම නාම ධර්ම ඔක්කන්ති නාම රූපං කියලා කියන්නේ නාම ධර්ම අරමුණු කිරීම වශයෙන් මේ සිත කයට බහලනවා. බහලලා ඇහැ හදා ගන්නවා. ඈ ජාතිය මොකද්ද? ආයතනනම් පටිලාභු ඔක්කන්ති නාම රූපං තේසන් තේසන් සත්තනං තම්මි තම්මි සත්තනිකයි ජාති සංජාති ඔක්කන්ති කන්දානම් පාතු බව ආයතනම් පටලබ අයං උච්චිති ජාති. මේ ඔක්කන්ති නාම රූපං නාම ධර්ම අරුණු කළ සිත ආයතනට දැසගෙන මේ ආයතන ටික හදාගෙන මේ ස්කන්ධ ටික උපද්දවා ගත්ත මොන් ආයත උපන්න ඕනම ඒද උපන්න කියන තනම් එකම් බුන්නේ පරමාර්ථ ධර්මයක් තී වර්ණ සටහන කැස ඉදිරි පිටට එනවා. ඇත්ත ආයෙ දුක්ඛය අඥාන දුක පිළිසඳන අම්මද අම්මනි කියන හැඟීම් ටික යොදා ගන්න ආයෙත් උපදිනවා. ওই චක්‍රය තමයි හැමදාම පටිච්ච සම්පදාය කියන්නේ මේ ආය සිද්ධියක් සිද්ධියක් ගානේ ඕක. එතකොට මට පුළුවන් නම් දැන් ප්‍රපංච කොට නගා ගන්න නැතුව ඉන්න ප්‍රපංච කොට නගා ගන්න නැතුව ඉන්නවා කියන එක නෙවෙයි. හැබැයි එක දෙයක් මතක තබා ගන්න මේ පේන රූපයට ප්‍රතිචාර නොදක්වා ඉන්නව හෝ දක්වා ඉන්නව කියන තැනකින් නෙමෙයි භවනා කරනවා මග කියන්නේ. ඒ කියන්නේ දැන් මේ ප්‍රපංච නැත්තම් මේ රූපය ආරම්භය අපිට නිමිත්තක් තියෙනවනේ, නිමිත්තක් ඇති වෙනවනේ. ඒ නිමිත්ත ඇති වෙන්නේ මොකටද කොහොමද කියලා දන්නවද? මේ පෙනෙන රූප ආයතනයට ඕගොල්ලෝ ප්‍රතිචාරයක් දක්වන හෝ නොදක්වන තාක් මේ ඇස් ඉදිරි පිටට එන රූපයට ඕගොල්ලෝ ප්‍රතිචාර දක්වනවා නම් හෝ නොදක්වනවා නම් ප්‍රතිචාරයක් දක්වනවටත් වඩා බලගතු වැරද්දක් නොදක්වන එක ඒකත් වඩා සසංකාරිකයි දරුණුයි. මම ඔයගලට උපමාවක් කියන්නම් ඕනනම් අපේ සේනාසනේ ස්වාමීන් වහන්සේ නමක් දවසක් ඇත්තටම විස නැ සර්පේ කාලා ඒ ස්වාමීන් වහන්සේත් එක්කගෙන මම ගියා ඉස්පිරිතාලේ සන්ත සිල්හම්බරදී. ගිහාම ඒ වාට්ටුවේ සර්පයෝ කාලා ගෙනාපු කීප දෙනෙක් ඉන්නවා. එක මිනිස්සේ කෑ ගහනවා හුත්තටම කෑ ගගා හරි අමාරුයි. පපු අල්ලගෙන කෑ ගහනවා ලේත් යනවා පොළඹේ කාලාගෙනල්ලා. තව මිනිස්සෙක් ඉන්නවා කිසිම හැලවලුමක් නැහැ සද්දයක් නැහැ නිහඬවම ඉන්නවා. දොස්තර මහත්තුරු නර්ස් නෝනලා ඔක්කොම ටික අර කෑ ගන්න මිනිස්සෙ දිහා බලන්නේවත් නැහැ. අර නිහඬව ඉන්න මිනිස්සයා ගාව වටවිලා ඔක්කොම බැලුම් අරගෙන කටර තියලා ඔබනවා මෙව කරනවා. ඒක මං කෝ අච්චරාමවරු අර ලෙඩා ගැන ඇයි බලන්නේ නැතුව මේ අමාරුවක් නැතුව ඉන්න කෙනා කියලා. එතකොට කියනවා අරයා කෑ ගහන්නේ එයාට ප්‍රතිචාරයක් දක්වන්න පුළුවන් මට්ටමේ යවුදින් ඉන්නේ සිහියෙන් ඉන්නේ කියනවා. මෙයා විස කොච්චර උග්‍රද කියනොත් ප්‍රතිචාරයක් දක්වන්න බැරි මට්ටමටපත් වෙලා. එතකොට ලෙඩාගේ බලවත්ම ලෙඩා කවුද? ප්‍රතිචාර දක්වන කෙනාද නොදක්වන කෙනාද? නොදක්වන කෙනා. ඒ වගේ මේ පේන රූපායතනය කොච්චර තදින්ද කියනොත් මේ රූපායතනය එයාට කොච්චර ඇත්ත වෙලා කියනොත් ප්‍රතිචාර නොදක්වන තැන දක්වා බල තද කළා යා. ප්‍රතිචාර දක්වන කෙනාට රූපය ඇත්ත වෙලා මෙහෙ ප්‍රතිචාරයක් නොදක්වන්න ඕනේ කියන කම ඇති කළ තියෙන මේ රූපායතනෙ. කොහොමද අපි ඉන්නේ මේ පෙනෙන රූපේට ප්‍රතිචාරයක් දක්වන්නෙත් හෝ නොදක්වන්නෙත් නැතුව? ඔන්න ඔකර තමයි සංයුත්තනිකයි චේතන සූත්‍රය කියන්නේ. ඔකට උත්තර දෙන්න පුළුවන් එකම කෙනයි. චතුරාර්ය සත්‍ය තේරෙන කෙනෙකුට ඇරෙන වෙන කාටවත් බැරි. මේ පේන රූපායතනයට උත්තර ප්‍රතිචාර දක්වොත් හෝ ප්‍රතිචාර නොදක්වන තාක් මනසේ කර්ම නිමිති පිළිතනවාමයි. ඒ කියන්නේ මේ ඇහැ රූපේ චක්කු විඥානය කියන තුන් දෙනා නිරුද්ධ වුණාම මේ සතහනම මේ සිකින නිමිති හිතේ තියෙයි. මොකද මේ නිමිති හිතින විදිහටයි මම මේ ඇහැ රූපේ චක්කු විඥානය පරිහරණය කළේ. මේ නිමිත්ත නැති වෙන්න නම් අවිද්‍යාව නැති වෙන්න ඕනේ. ඒ කියන්නේ කොහොමද ප්‍රතිචාර දක්වනව හෝ නොදක්වන කියන එකෙන් අයින් වෙන්න ඕනේ. කොහොමද කරන්නේ? අන්න එතනයි වටින්නේ. අපිට රළු මට්ටමට ඕනම කෙනෙකුට මනසේ ප්‍රපංච පේන ආයතනය අනාත්මයි, නමුත් මනසේ ප්‍රපංච ඇති වෙන්නේ කියන ටික ඕන කෙනෙකුට කියන්න පුළුවන්. නමුත් මේකේ සැබෑ ස්වභාවය එම් ඔබට ගියාම මනස මේ වගේ ප්‍රපංච නිමිති නැත්තම් කෙලෙස් නිමිති නොහිටින විදිහට ආයතන පරිහරණය කරන්නේ කොහොමද කියන ටික ඔන්න ඔය ක්‍රමේ තමයි සරියුත් මහ රහතන් වහන්සේ අනේ පිඩිසිටුතුමාට කියලා දෙන්නේ. ගැහැවිය ඔබගේ විඥාණයට ඇහැ ඇසුරු වෙන්න දෙන්න එපා, රූපේ ඇසුරු වෙන්න දෙන්න එපා, චක්කු විඥාණය ඇසුරු වෙන්න දෙන්න එපා. ඔබට ඇහැ නිස්සය නොවේවා, රූපේ නිස්සය නොවේවා, චක්කු විඥාණය නිස්සය නොවේවා. ඇහැ උපාදාන කරන්න එපා, රූපේ උපාදාන කරන්න එපා, චක්කු විඥාණය උපාදාන කරන්න එපා කියලා කියන්නේ ආයතන හයටම. මේ හිතට ඇහැ රූප චක්කු විඥාණය කියන එක නිස්සය වෙන්න, උපාදාන වෙන්න, ඇසුරු වෙන්න නොදෙන්න ඕනේ. උපාදාන වෙන්න, ඇසුරු වෙන්න ක්‍රම දෙකක් මේ පේන දෙයට ප්‍රතිචාරයක් දැක්වීමෙන් හෝ නොදැක්වීමෙන්. යම් වෙලාවක දුක පිරිසිඳ දක්කෝ දකින්න කෙනාට විතරයි පේන්නේ සමුදය දුක්ඛ සත්‍යයට අයිති නැහැ කියන එක. දුක්ඛ සමුදයට අයිති නැහැ කියන එක. ඒකයි මම කිව්වේ ප්‍රපංච නිමිත්ත තුල සමුදය සත්‍ය තුල දුක්ඛ සත්‍ය හොයන්න යන්න එපා කියලා. අවබෝධ වෙන්නේ නැහැ කියලා. මම ඔයක තේරුම් කරලා දෙන්නම් ඔයගලන්ට. සැබෑවටම ඇහැ අනාත්මයි, රූපේ අනාත්මයි කියන එකේ සැබෑම අර්ථය මෙන්න මෙතන. ඒ කියන්නේ මේ පෙනෙන රූපායතනේ ආරම්භය අපිට කිසිදු බලපෑමක් කරන්න බෑ. ඇහැයි රූපය දෙක පුරාණ කර්ම එතන ඉවරයි. දැන් හිතන කියන කරන යමක් තියෙන මේ ඔක්කොම නව කර්මයි. මේවා ඔක්කොම නව කර්ම. මේ නව කර්ම පුරාණ කර්ම හා ඝටිත වෙලා නැහැ කවදාවත්. සම්බන්ධ වෙලා නැහැ. පෙනෙන එක ස්පර්ශාන්තය. හිතන කියන කරන එක ස්පර්ශ සමුදයන්තය. මේක දෙක සම්පූර්ණ මෙතරයි මෙතරයි. මේ දෙක කවදාවත් එකට සම්මිශ්‍ර වෙන්නේ නැහැ. එතකොට අපිට අවුව තියෙන වෙලාවක හිටගත්තුත් ඉර තියෙන්නේ නැගිනහිර පැත්තේ නම් අපේ ඡායාව බස්නාහිර පැත්තට පතිත වෙලා තියෙයි අපිට පේනවා ඒක. අවුව තියෙන වෙලාවක ඉර තියෙන්නේ නැගිනහිර පැත්තේ නම් අපි හිට වෙනකොට අපේ ඡායාව බස්නාහිර පැත්තේ පතිත වෙලා තියෙයි අපිට ඒකේ පෙනේ. ඉර බැහැගෙන යන වෙලාවක වුණොත් ඉර බස්නාහිර පැත්තෙන් තියෙන්නේ අපි හිටගෙනුට අපේ ඡායාව නැගිනහිර පැත්තට පතිත වෙලා තියෙයි අපිට ඒක පෙනේ. නමුත් යම් වෙලාවකදී ඉර තමන් කෙලින්ම පිහිටලා තමන්ගේ ඡායාව තමන්ටම වැහිලා නම් තමන් ඒක උඩ නම් හිටගෙන ඉන්නේ. ඒක අපිට ප්‍රකට නැහැ. ඒක අපිට ප්‍රකට නැහැ. ඒ වගේ මේ පෙනෙන නිමිත්ත නිරුද්ධ වෙච්ච අතීතයෙන් නම් අරමුණු කරනකොට මට පෙනෙනවා ඒක. නිරුද්ධ වෙච්ච අතීතයෙන් මේක හිතේ ඇති වෙච්ච නිමිත්තක් නේ කියලා පෙනේ. අනිත් පැත්තටන් තියෙන නූපන්න පැත්ත නම් මේසේ බලන්න ඕනේ කියලා තාම මම කාමරේ ඉඳගෙන මේසේ සිහි කළොත් මේක දැකපු එකයි කියලා සිහි වෙයි බලන්න යන්න ඕනේ කියනකොට දැන් මේ හිතේ තියෙන නිමිත්තක් නේ කියලාත් පෙනේ ප්‍රකට වෙයි. නමුත් මේ පේනවත් එක්කම අපි චක්කු විඥාන මට්ටමේ පෙනෙනකොට මනෝ විඥාන මට්ටමින් ඔය විදිහම නිමිත්තක් අල්ලගෙන දැන් ඒ නිමිත්තමයි මේ වර්තමානයේ ඇතුළු කරන්නේ. මම හිතන්නේ හෝ කියන්නේ හෝ කරන්නේ මේ නිමිත් එක්ක. මෙහෙම නිමිත් එක්ක හිතද්දි කියද්දි කරද්දි පෙනෙන රූපායතනයේ මිදිල මගේ සිතින් කියින් කිරින් වලින් මම ප්‍රතිචාරය දක්වනෝ හෝ නොදක්වනෝ කියන කාරණාව කරන්නේ මේ නිමිත්තටයි කියලා මම දැක්කොත් එයා දන්නවා රූපායතනයේ ප්‍රතිචාර දක්වන්නත් බෑ නොදක්වන්නත් බෑ. තේරුම් කියන්නේ ඒක හරිම සිමු සිද්ධිය. නමුත් ඒක ප්‍රශ්නයක් නෑ. අනුක්‍රමයෙන් කරගෙන යන්න ඔය අවිද්‍යාව විතරක් තේරුණා නම් ඇති ඔය මේ මට්ටමට එනකොට ඔයගලන්ට මේ මස් වැදෙල්ල අයින් කරන මට්ටමට එනකන් ඉන්නේ. අර හුඹ ආහාරගෙන එනකොට මස් ලොම්බුවක් හා මස් වැදෙල්ලක් හම්බ වෙන්නේ. ඒ මට්ටමේදී කියන්නේ පංචකාමයේම සම්පූර්ණ අතහැරෙන මට්ටමට එනකොට. දැන් අපිට උනත් තෙවුනට පිහිට හිටින්න බෑ. නමුත් හොඳටම දන්නවා එක කාරණාවක්. චේතනහං භික්ඛවේ කම්මං වදාමි චේතිත්වා කම්මං කරෝති කායන වාචාය මනසා. මහණෙනි චේතනාව මම කර්මයයි කියලා කියනවා. සිතින්ම හිතලයි කෙනෙක් නැවත නැවත හිතන්නේ, සිතින්ම හිතලයි කියන්නේ, සිතින්ම හිතලයි කරන්නේ. එතකොට මට හිතන්න කියන්න කරන්න පුළුවන්කම තියෙන්නේ මගේ මනසම චේතනාව මුල් කරගෙනයි නම්. මේ ඇස් ඉදිරි පිටට ආව රූපයක් මගේ චේතනාව තමයි. මොකද්ද මේ රූපය? මේසයක් කියන චේතනාවෙන් මේ රූප නිමිත්ත උපද්දගෙන ඉන්නේ මම. දැන් මේසයක් කියන මේ චේතනාව මුල් කාරණාව කරගෙනමයි මම හිතන්නේ, මම කියන්නේ, මම කරන්නේ. ඒ මම හිතද්දි කියද්දි කරද්දි ඇහැ රූප චක්කු විඥානයේ මගේ සියලුම ක්‍රියාකාරකම් ටිකෙන් මුක්තයි, නිදිලා. මට පෙනෙන රූප ආයතනයේ ආරම්භය ප්‍රතිචාරය දක්වන්නත් බෑ, නොදක්වන්නත් බෑ. දක්වනවා කියන එකක්වත් නොදක්වනවා කියන එකක්වත් වෙන්නේ නෑ. රූප ආයතනය ගැන කතාවක්වත් මට කරන්න බෑ. දිත්තේ දිට්ට මත පෙනෙනවා කියන සිද්ධියක් විතරයි යාට කරන්න පුළුවන්. මම හැම වෙලාවෙම හිතන්නේ කියන්නේ කරන්නේ මේ පෙනෙන නිමිත්ත ආරම්භය. අපි මේ සිද්ධියම ගමු. මම මෙච්චර කාලයක් ගොඩක් කල් බණ කිව්වා කියේ අහගෙන ඉන්න පිරිසට. ඕගොල්ලොත් බණ මං කියන බණ අහගෙන ඉන්නවා වෙන්නේ ඇති. නමුත් මෙතන තියෙන සැබෑම ඇත්ත මොකද්ද කියලා දන්නවද? මේ රූප නිමිත්ත අරගෙන මේ පිරිසක් බණ අහනවා කියන නිමිත්තක් මම හදාගෙන ඒ නිමිත්ත නිසා මං වචන පිට කරන්නේ. මගේ චේතනාවයි මේ කට්ටියක් බණ අහනවා කියලා මෙතන හදාගත්ත චේතනාවයි මේ වචී සංඛාරය කියන එක වෙන්න හේතුව. එහෙම අපි හිතාගෙන ඉන්නවා ඒක නොදන්නා ලෝකයක් හිතාගෙන මේ ඉන්න පිරිසකට කියනවා කියලා. මේ රූප නිමිත්ත හිතෙන්ම උගුල් වහරගෙන ඒ නිමිත්ත දිහා බලාගෙන බණ අහනවා කියන කමින් ඒ චේතනාව නිසා කන හදාගෙන ඔය ඉන්නේ. අපිට හිතෙන්නේ මෙහි ඉන්න කෙනාගෙන් බණ අහනවා කියන වගේ පෙන්වන්නේ. උඩින් පෙන්වන්නේ කෙලස් ගනුදෙනවා. උඩින් පෙන්වන්නේ බණ කියනවා, බණ අහනවා කියන තැනට. නමුත් යථාර්ථයේ තියෙන්නේ කෙනා කෙනා තුලයි සක්‍රීය ලෝකේ. තේරෙනවා කියන්නේ. එතකොට කිසිම වෙලාවක තව පිරිසකට බණ කියලා හෝ තව කගෙන් බණ අහලා කියන එකක් නැහැ. මනසින් මනසේ ප්‍රවේශනයක් තියෙන්නේ. මේක ධර්මතාවයක් තියෙන්නේ. පුද්ගල සත්වභාවයෙන් තොර ධර්මතාවයක පැවැත්මක් අපේ මේ මනස තුල සිද්ධ වෙන වේගවත් ක්‍රියාවලියක් තියෙනවා. ඒකයි මට වචන කතා කරන්න බෑ කවදාවත්. රූපපච්චය සංඛාරා, සද්දපච්චය සංඛාරා කියලා කොහෙවත් තියේද? අවිද්‍යාපච්චය සංඛාරා නැත්නම් චේතනාව සිතින්කින් කිරින් කරන්න මුල් වෙලා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා මිසක රූපය සිතින්කින් කිරින් කරන්න මුල් වෙලා සද්දේ සිතින් කියින් කිරින් කරන්න මුල් වෙනවා කියලා බුදුහාමුදුරු පෙන්වලා තියේද? නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න මොකද්ද? චේතනාවයි සිතින් කියින් කිරින් කරන්න මුල් වෙන්නේ. චේතනාව කොහෙද තියෙන්නේ? මගේ මනසේ. මේ පිරිස දැන් බණ අහනවා කියන චේතනාවෙන් යුක්ත නිමිත්තක් මගේ මනසේ හදාගෙන ඒ නිසා මේ වචන පැහැදිලි කරනවා. මේ සිද්ධිය දකිනකොටම මේ වචනයයි දේශනාවයි මේ නිමිත්තයි ඔක්කොම මන් තුල වෙනකොටම මේ පේන සිද්ධියෙන් පේන සිද්ධියේ මට නිර්මාණය කළ තියෙන අද්දි ශුන්්‍යතාවය. අනිමිත්ත ශුන්්‍යත අපනිහිත කියලා කියන්නේ ඇස් ඉදිරි පිට හම්බ වෙන ආයතනයන්ගේ සැබෑම ස්වභාවයට. ඒ චේත විමුක්තිය කුමකටද? නිවනට. මෙහෙම යමක් සිහි කරගද්දි ඒ නිමිත්ත ඇති කරගන්න හේතු වෙන ආයතන නිරුද්ධයි කියලා නිවන නිමිත්තකට තියලා බලන්න පුළුවන් තාක් සේක විමුක්තිය කියලා කියනවා. යම් කිසි කෙනෙකුගේ මනසේ ආශ්‍රව සම්පූර්ණම දුරු වුණාට පස්සේ නිරුද්ධ විච ආයතන නිරුද්ධයි කියලා නිරෝධය එළඹ සිටියි.
ඒකට කියන සලායතන නිරෝධය කියලා. සලායතන නිරෝධය සාක්ෂාත් කරන්න නම් අනිමිත් අපනිත ශුන්්‍යත කියන මෙන්න මේ සමාපත්තියට සම්බන්ධ වෙන සමාපත්තිය පුදවා ගන්න වෙනවා. ඒ කියන්නේ සංකත පරමාර්ථ ධාතුවට හිත තැබල තමයි අසංකත පරමාර්ථ දකන්න වෙන්නේ. සංකත පරමාර්ථ සත්‍යය කියලා අපි කතා කරන තැනක සැබෑ තත්වයට තමයි ওই ශුන්්‍යත අනිමිත් අපනිත කියලා කියන්නේ. මේ වර්ණ සටහන තුල ප්‍රාර්ථනා කරන්න දෙයක්, ඒ වගේම නිමිති කිසිම දෙයක්, ඒ වගේම සත්පුද්ගල ආත්ම භාවයෙන් යුක්ත කිසිම දෙයක් මේ තුල නැහැ. මේ රූප නිමිත්ත සත්පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍යයි, ප්‍රාර්ථනීය වස්තුන්ගෙන් ශුන්‍යයි, රාග දේශ මොහ නිමිත්තන්ගෙන් ශුන්‍යයි. මගේ මනසේ ඇති වෙන හිතන්න රාග සහගතව, ද්වේෂ සහගතව, මෝහ සහගතව හිතන්න කියන්න කරන්න පුළුවන් මේ නිමිති ටිකට තමයි සමුදය සත්‍ය කියලා කියන්නේ. රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බාන. සමුදය දුරු කිරීම නිවනයි කියපිට තව වචනයක් තමයි රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බාන කියලා කියන්නේ. ඉතින් මේ හැම තැනකින්ම කිව්වේ ලෝකය ඇත්ත සහ අපි තුල ප්‍රපංච ගොඩනගාගෙන හදාගත්ත ලෝකය ගැන. මේ කතා කරපු දෙයට වඩා වටින්නේම මේකෙන් යන ප්‍රතිපදාව. අර මං කිය ප්‍රතිපදාවේ අපි නිකමට කියමු, ඔය දුර ඈත විදින කාලතුවක්කු තියෙන්නේ වෙඩි තියෙන. ඒ කාලතුවක්කුවේ ආරම්භ තැන දසමයක් දසමෙනු සියෙන් පංගුවක් වෙනස් වුණොත් බෝම්බෙ ගිහිල්ලා වැටෙන දුර කිලෝමීටර් ගණනකින් වෙනස් වෙනවා. චූටි දෙක දුරට යනකොට වෙනස් වීම හිතන්නවත් බැරි තරම්. අපිට නොතේරුණාට අද මේ භාවනා කරන ක්‍රමයේ සමහරට කරපු දෙයට වඩා චූටි වෙනස්කමක් වෙන්න ඇති මේකේ තියෙන්නේ. නමුත් මේක කෙරවල ගිහිල්ලා වැටුනහම හිතන්නවත් බැරි තරම් පරස්පරයක් ඵලය ප්‍රතිඵලය. ඒ නිසා මතක් කරන්නේ මේ ක්‍රමය හරියට ඉගෙනගෙන මේකෙ ටිකක් දක්ෂයක් වෙන්න, රෑ දවල් දෙකේ පුළුවන් මුල් ටිකේදී හරියට මහන්සි වෙන්න වෙනවා ටිකක්. ඒ කියන්නේ බොහෝ කල් සිට පැවතෙන කෙලෙස්යකට ආශ්‍රව කියලා කියන්නේ. බාහිර අය ඉන්නවා තියෙනවා ඉන්නවා තියෙනවා කියන තැනින් හිත පුරුදු කළා පුරුදු කළා පුරුදු කළා ඒ හුරුව ගෙවා ගන්න හොඳ වීරියක් ඕනේ, උත්සාහයක් ඕනේ. ඒකට උපකාරපෙන සමතකමටහනක් වඩන්න සිහිවෙන සිහිවෙන නිමිත්තක් ගානේ අප්‍රමාදීව ටික දවසක් උත්සාහවත් වෙන්න. මේ උත්සාහය ජීවිතේ හැම දෙයකටම දරපු උත්සාහයට වඩා තමන්ගේ ජීවිතයට වාසනාව ගෙනත් දෙයි. අනන්ත අපරිමාණ සංසාරික අපි මේ නිවන් මඟ හොයාගන්න බැරුවයි දුක් විඳි. හොයාගත්තා හම්බ වුණා කියන මේ තැනට එනකොට වාසනා භාගී භවෙන් හම්බ වෙන්න තියෙන ටික ඔක්කොම හම්බ වෙලා. පුබ්බේචගත පුඤ්ඤතා කියන පෙර පින්කල ඇති කෙනෙකුට ලැබෙන්න ඕන ටික මේ කන ගාවට මේ වචන ටික හම්බ වෙන තැනක වෙනකොට සම්පූර්ණ වෙනවා. ඉතුරු ටික තියෙන වීර්ය කරන කෙනෙකුට යම්සේ සිද්ධ වෙයිද එසේ සිද්ධ වෙන ටික. ඒ සඳහා උත්සාහවත් වෙන්නේ මේ කියපු ක්‍රමය කරන්න. ඒකෙදි බුදුහාමුදුරුවෝ ගැනවත් විශ්වාසයක් තියාගන්න ඕනේ. මේ මං ගැනවත් විශ්වාසය, කවුරු ගැනවත් විශ්වාසය තියාගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ ගැනවත් තියාගන්න ඕනේ කියලා මේ මං ගැන කියනවා කියන්නේ කවරකට නෑ. මං කියුවේ මේ කියපු බණධම් පරියාය ගැනවත් විශ්වාසය තියාගන්න ඕනේ. තමන්ගේ මනසේ අවිද්‍යාව කියනකත් තමන්ට තේරෙනවා. ඒ අවිද්‍යාව තමන් තුල අවිද්‍යාව ගෙවෙන බව බලබලා කරන්න කියන එකක් මේකින් අදහස් කියන්නේ. තමන්ට තමන්ගේ මෝඩකම හොඳට නුවණක් තියෙන කෙනාට දැන් මෝඩකම මුලින්ම හම්බ වෙනවා. අර වම්මක සූත්‍රය වගේ මුලින්ම හොදරාගුල හම්බ වෙනවා. ඒ මෝඩකම ගෙවා ගන්න හිතේ පහළගෙන මේ නිමිත්ත අයින් කරන්න හදන්න එපා. ඒක ඇතුලේ නාම රූප පුද්ගලෙක් බලන්න එපා. මුකුත් කරන්න එපා. එන ඒ නිමිත්ත එනකොට එයා යන්නේ ඒ නිමිත්තෙන් බාහිර අනිත් පැත්තකටයි. අම්මා කියලා මට සිහි වෙනකොට මම ඒක ඇතුලේ නෙමෙයි බැලුවේ. මම ටක් ගාලා නිමිත්ත අතහැරලා නිමිත්ත ආපු මේ ලෝකය කියලා හම්බ වෙච්ච ඇත්තටයි කියන්නේ.
අපි මෙච්චර කල් කළේ නිමිත්තනකොට නිමිත්තේ බලලානේ රාගය නැති කරන්න හදන්නේ, ද්වේෂය නැති කරන්න හදන්නේ, මෝහය නැති කරන්න හදන්නේ. ඒකෙන්නේ සම්මුතිය සත්‍ය තුලන මාර්ග සත්‍ය වඩන්න හදනවා. සම්මුතිය සත්‍ය තුල දුක පිරසින් දකින්න හදනවා අපි. උනානම් තමයි පුදු. අදමම කියන්නේ මෙහෙම එනකොටම ඵලයේ එනකොටම අපි යන්න ඕනේ මේ ඵලයේ ආවේ මේ හේතුවින්දනේ අපි එතනයි හදන්නේ. නියර මේ හරිය වක්කඩ වතුර පාර දකින්නකොටම මෙතන වතුර වහන්න බැම්මක් දාන්නේ මේ වතුරයි වක්කඩේ උඩ කැඩිලා ඇති. tag ගාල යන්නේ නියර ගාව නියර උඩට. මොකද? දැන් මේ ආපු වතුරට කරන්න දෙයක් නැහැ. ලියද්ද මැද්දට ලියද්ද මැද්දේ වතුර දකින්නකොටම මම ලියද්ද මැද්දෙන් බැම්මක් දාලා හරියයිද? නෑ. එතකොට මම දකින්න මොකද්ද? උඩ වක්කඩ කැඩිලා. මේ වතුර දකින්නකොටම යන්නේ කොහටද? උඩ වක්කඩට ගිහිල්ලා වක්කඩයි වඳින්න. එතකොට මොකද වෙන්නේ? ආපු ටික වක්කඩ කැඩීම නිසා ආපු ටික දැන් ආවා. නමුත් ආයෙන්න තියෙන හේතුව නතර කළා. ආයතනයන්ගේ ඇත්ත නොදන්න කම නිසා මට දැන් ප්‍රපංච ටිකක් ආව කෙනෙක් කියලා. එනකොටම මම මේ ආපු ටිකේ බඳින්න ගියේ නැහැ. මම තත්කල වක්කඩ කැඩිච්ච බව දැනගත්තා. ඒ කියන්නේ මේ නිමිත්තාවේ ඇසිදිරි පිට ආපු ආයතනයන්ගේ ඇත්ත මම දැක්කේ නැති හින්දා මම තත්ගාලා මේ නිමිත්තු උදව් කරගෙන දෙපැත්තට යනවා. ඇති දෙවිද ආවේ මෙහෙම දෙයක් යන්නේත් මෙහෙම එකක්. උන් නොවේ කිව්ව කරන්න. මෙන්න මේ ටික කළොත් මේ බුද්ධ ශාසනය නැවත උපන්න යන ගණයට යනවා. බුදුහාමරගේ දහම ඒ ස්වභාවයක් තියෙනවා. මේ විවටෝ විරෝචති නොපටිච්චන්නෝ. ඒ කියන්නේ විවෘත වුණොත් ඒක බබලනවා. වැහුණොත් බබලන්නේ නැහැ. මේ ධර්මය එක තැනකින් හරි මේ ධර්ම ප්‍රවාහයේ ගැලුවා නම් ඒක බොහෝ කාලයක් ලෝකෙ තුල ගලාගෙන යනවා. ඉතින් නිවන් දකින්ද පින තියෙන අය ඉන්න හින්දා වෙන්නේ අපිට පින තියෙන හින්දා වෙන්නේ මෙහෙම තේරෙන්නේ සමහර විටක. නමුත් මේක කොච්චර සත්‍යද කියන එක කෙනා කෙනාත් විඳින්න. ඔබතුමා සෝවාන් කියලා කියන්න මට බෑ. මට පුළුවන් බණ ටික කියන්න විතරයි. ඔබතුමාට ඔබතුමා ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් මේ ධර්මෙකත් මම සතර අපායෙන් මිදුණා කියලා. ඈ නියතෝ සම්බෝධි පරායන මම නිවනට නියතු වූයක් මම සතර අපායෙන් මිදුණා කියලා තමන්ට තමන්ව ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. ඒ නිසා මේ ක්‍රමිය අප්‍රමාදීව කරන්න. අර උපමාව මතක තියාගන්න මොකද්ද? ලියද්ද මැද්දට වතුර එනවා දැකපු ගමන්ම තියෙන්නේ මොකද්ද? ලොකු පත් පිළල්ලක් අරගෙන වතුර ටික අරහට දාන එක නෙමෙයි. එහෙනම් මුඩ නියර කැඩිලා කියලා දැක්කා ගියා. ඒ වගේ කෙනෙක් පුද්ගලියෙක් දෙයක් කියලා සිහි කිරීම වශයෙන් හිතට නිමිත්තක් එනකොට ඒකෙ මුකුත් කරන්න යන්න එපා. ඒක ඇතුලේ කිසිම ප්‍රතිචාරයක් දක්වන්න එපා. ඒක ඇතුලේ නාම රූප බලන්න කෙනෙක් දෙයක් නැහැ කියලා කිසිම දෙයක් බලන්නේ නැහැ. කරන්නේ මොකද්ද? එහෙනම් ඒක ඇති වෙච්ච ආයතන ටිකේ සැදෑවට යන්න ඒකටයි සතිපට්ඨාන ඉගෙනගත්තේ. ඈ ධාතු මනසිකාරයේ පටික්කුල මනසිකාර පබ්බේ නවසීවිතකේ මෙහෙම තියෙන තැනක රූප නිමිත්තක් ඇති දිවිත දෙද්දි තමා තුල යාවේ බලන්න ගියාම එහෙමයි කියලා. ওই ටික තමයි මට කියලා දෙන්න තියෙන්නේ. මොන හරි ප්‍රශ්න කරලා තියෙන මම. තේරෙනවද කියන එක? වෙන්නේ නැහැ නේද? එතකොට කවදාවත් වෙන්නේ නැහැ. අපි ඒක එහෙම කියලා හිතාගෙන කිව්වට කළා තියෙන්නේ මොකද්ද? හේතු නිසා හටගත්ත ඵලය තුල හේතු නැති කරන්න හදනවා. තව පැත්තකින් සමුදය සත්‍යය තුල දුක්ඛ සත්‍ය පිරිසින් දකින්න හදනවා කියලා මහ විශාල පරස්පරය. වෙන්නේ මග උපදින්නේම නැහැ. ඒ කියන්නේ ඒ වෙලාවට රාග දේශ මොහ අඩු වෙනවා. අඩු වුණාට අවිද්‍යාව හින්දින්නේ. ආයතන පරිහරණය කරද්දී හෝ ආයතන උපද්දවන්න තියෙන මෝඩකම දුරු වෙන්නේ. මේක මෙනෙහි කරන ක්‍රමය වෙනස් වෙච්ච ගමන්ම තග්ගල හරියන්නේ. හොද්දට නුවණක් තියෙන කෙනාට නැවත 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 හිතුවොත් හරි මේක කරන ක්‍රමේ අල්ලගන්න. අල්ලගත්තට පස්සේ බය නැතුව ගෙදර ගිහිල්ලා කරන්න. හැම දිනාටම ඇත්තටම සසරෙන් එතරෙන්න පිනතියි. මේක වෙනස තේරෙනව නේද කියන්නේ? දුක පිටින් දැකලා සමුදියේ දුරු කළා නිරෝධය සාක්ෂාත් කර යුතුයි කියන්නේ පෙළ ඇවිල්ලා නැහැ. හරියටම උත්තරේ ආවනම් උත්තරේ තියෙන උතන. ඊගාට පුදුම හයියක් එන්නේ මේක ටිකක් කරන්නකෝ මේ කළාම එයාට මේ තමන්ගේ නිවීම මිදීම මේ අදාදම සාක්ෂාත් කරගන්න පුළුවන් කියන උත්තරේ එනවා. ඒ කියන්නේ දැන් ඉස්සර අපිට නිවන් දැකපු කෙනෙක් නැහැ. නිවනට යන්න පාර පෙන්නනවා මේක හරිද කොහොමද කියන විචිකිච්ඡාව සැකේ හිටිනවා. නමුත් අද මේ ක්‍රමය ටිකක් කල කෙනෙක් මෙහෙම මේ ක්‍රමය කළොත් තමන්ටම ප්‍රත්‍යක්ෂ දැනුමක් උපදින්නේ. මේක සහේතුකයි කියන එක. නිවන් දකින්නවා කියනලා කියන්නේ මෙන්න මේකයි. ජරා මර දුකින් මිදෙනවා නිදහස් වෙනවා කියන එකයි කියන කාරණා. හොඳයි එහෙනම් තේරුම් ගන්න හැම දිනටම. මොකද තියද කියපු දේ තුල ප්‍රශ්න මොන හරි තියෙනවද? මං කියේ මේ චතුරාර්ය සත්‍ය ආරම්භය ඕනෝ ප්‍රශ්නයකට මට උත්තර දෙන්න පුළුවනේ. ඇහුවොත් අවිද්‍යාව කියලා කියන්නේ හැම වෙලාවෙම පරමාර්ථමය ස්වභාවය කියන්නේ ලෝකේ ඇත්ත ඇති හැටි පවතින දේ. ඇත්ත ඇති හැටි පවතින දේ නොදන්නාකම නෙමෙයිද අවිද්‍යාව කියලා කියන්නේ? පරමාර්ථ ධර්මය පරමාර්ථ ධර්මයක් හැටියට නොදන්නාකම නෙමෙයිද අවිද්‍යාව? හරි. එහෙනම් පරමාර්ථ ධර්මය ගැන නොදන්නා කමින් ඇති වෙච්ච දේ පරමාර්ථ ධර්මයට අයිතිද? මම අහන්නේ ප්‍රශ්නේ. එච්චරයි. පොඩි ප්‍රශ්නේ තියෙනවා.
ඒ පරමාර්ථ වශයෙන් සුදුසුයි. සංඝ පරමාර්ථය කියන්නේ නෙමෙයි. ඒක පරමාර්ථ හිතේ කියන්නේ ඒවා හඳුන්වන්නේ නැහැ. සංගත ධර්ම නම්
සංගත පරමාර්ථය කියන එක හම්බ වෙන්නේ බුදුරජාණන් වහන්සේ ඔක භාවිතයෙන් භූතය කියලා. ඒ කියන්නේ අනිමිත්ත ශුන්‍යත අප්පනිහිත කියලා අපිට හම්බ වෙන අනාත්මෝ අනිත්‍යෝ දුක්ඛෝ ලෝකේ සංකත ධාතු තුල යථාර්ථයක් තියෙනවා. අන්නේ මේ ස්පර්ශ ආයතන 6 ඇත්තටයි ස්පර්ශ ආයතන 6 සැබෑ ස්වභාවයටයි පරමාර්ථමේ ස්වභාවය කියලා කියන්නේ. ඒ ස්පර්ශ ආයතන 6 ඇත්ත නුදන්නා කම නිසා ඇති කරගන්න මේ ටික ඔක්කොම නව කර්ම මේක පරමාර්ථ ධර්මයන්ගෙන් බැහැර පරමාර්ථ ධර්මයන් නිසා නුදන්නා කම නිසා හටගත්ත ටික පරමාර්ථ ධර්මයට අයිති නැහැ. මේක අපි පුරාණ කර්මයෙන් හටගත් හදාගත්ත ඉපදුණු පැත්ත බලාගෙනයි පරමාර්ථ ධර්මය කියන එක තියෙන්නේ. පීතලා ඉන්න පැත්ත. ඒ ටික නුදන්නා කම නිසා හටගන්න ටික අයිති ස්පර්ශ සමුදියේ අන්තයට මේ නැවත පැත්තක් ඇති කරන පැත්තට මේ ටිකෙන් හදන ආපහු හැදුවෝ ටිකක් ඒක තමයි ආයත් සංකත පරමාර්ථය. ඒ සංකත පරමාර්ථ ධර්මිය හදන කෙලෙසි අයිති නෑ පරමාර්ථ ධර්මයට. සංකත හැම දෙයකම පරමාර්ථ ධර්ම කියලා කිව්වේ අපි කිව්වේ සංකත ඔක්කොම පරමාර්ථයි කියන එකකින් නෙමෙයි. සංකත ධාතුවේ පරමාර්ථමය ස්වභාවය මෙන්න මේකයි කියන එකයි. අපි කිව්වොත් ඇත්තටම මේ ටික තියෙන්නේ ආශ්‍රයක්ෂය කරගන්නයි. කෙලස් නැති කරගන්න. මට දෙවියෙක් කියලා කෙනෙක් සිහි වෙනකොට මම දන්නවා මම දෙවියෙක් කියලා පුද්ගල භාවයක් සිහි වෙන කෙනකත් එතන තියෙන චිත්තචෛසික රූප කියලා මෙන්න මෙහෙම පරමාර්ථ ධර්මයක් නේද කියලා පරමාර්ථ ධර්මයට නුවණ තියලා තමයි මම මේ ප්‍රපංචයන්ගේ මනස මිදෙන්නේ. එතකොට බ්‍රහ්මිය ගැන කතා කරනකොට බ්‍රහ්මයා කියලා මම කියනවා නම් එතනද තියෙන්නේ චිත්තචෛසික ටිකක් නේද? චිත්තචෛසික රූප කියලා ධර්මතාව ටිකක් නේද කියන එකට හිත තියලා තමයි මේ ප්‍රපංචයන්ගේ මනස මිදෙන්න තියෙන්නේ. රහතන් වහන්සේ කියලා කෙනෙක් ගැන ලෝකය කතා කරනකොට එතන තියෙන්නේ මෙහෙම ධර්මතාව ටිකක් නේද කියන එකට හිත තියලා තමයි මට මේක මිදෙන්න තියෙන්නේ. නෑ මේ ප්‍රපංච නිමිත්ත මහත්ය රූපයක් වෙනුණත් නාමයක් වෙනුණත් කෙලෙස් ගතිය මෝහයකමයි. කාම ධාතුවේ ස්වභාවය තමයි නාම ධර්ම ටික වැය වෙලා රූපයක් විතරක් පේනවා. නාම ධර්ම නැතුව නෙමෙයි. දැන් අපි කියමු මේ චක්කු සම්පස්යෙන් උපන්න වේදනා සංඥා චේතනා චක්කු විඥාන කියන නාම ධර්ම ටිකත් යෙදිලා වැය වෙලා නමුත් මට පේන්නේ රූපයක් විතරයි රූපේ පරිහරණය කරනවා. ස්කන්ධ මේ පේනවා කියන සිද්ධියේදී මම ස්කන්ධ පංචකයක්ම පරිහරණය කරනවා නමුත් නාම ධර්ම ටික වැය වෙලා රූපේ විතරයි ප්‍රකට. බ්‍රහ්මයේ කාමවචර මට්ටම් ඔක්කොම හොමයි. බ්‍රහ්මිය වෙනකොට රූපවචර මට්ටම් වෙනකොට රූපය කියන එක වැය වෙලා නාම ධර්ම ප්‍රකට. මේ ස්පර්ශ නිසා පහළච්ච සංඥාවක් නිකින තැනකින් එයාට ප්‍රකටයි. හැබැයි මේ වගේ ස්පර්ශයක් ඉඳ ඇහැ රූප චක්කු විඤ්ඤාණ කියන ටික වැය වෙලා. ස්කන්ධ පංචකයේ කෙලෙස් වැඩි හින්දා අපිට මුලින් අහුවෙලා. කෙලෙස් අඩු වුණාම අගින් අහුවෙලා අනිත් කෙනාට. දෙන්නට ස්කන්ධ පංචකයේම තියෙන. එතකොට කෙලෙස් එක තැනක රූපේ මොහම්බලාවත් නාම ධර්ම හම්බලාවත් කෙලෙස් එක තමයි.
ඉතින් මේ වගේ සංහාව කියන එක දැන් මගේ සංහාව කියලා හටගන්න එක පරමාර්ථය කියන්නේ නැහැ. නමුත් සංහාවගේ පරමාර්ථමය ස්වභාවයක් කියනකොට අවිද්‍යාව
ප්‍රත්‍ය වහන්සලා මේ මාර්ගය අප්‍රමාදී කියපු න්‍යාය මනස තියෙන මෝඩකම බලා ගෙවෙන හැටි බලාගෙන කරගෙන යන්නකෝ. ඔකට උත්තර වහන්සලාට ලැබෙනවා. හරිද? මගේ ඒ කියන්නේ පරමාර්ථමය ස්වභාවය කියන එක අයිති මොන තැනටද කියන එක ධර්මෙන් ලැබෙන්න උණු උත්තරයක්. තාම මාර්ගයේ චුට්ටක්කතුවක ওই වචනේ බාධාවක් නැහැ. උවහන්සලා ඔය පරමාර්ථමය සත්‍යයට හිත තබ තබා තමයි අද මේ ප්‍රපංචයෙන් මනස මුදවන්නේ. ඒ කියන්නේ අවිද්‍යාව දුරු කරන්නේ පරමාර්ථ ධර්මයට හිත තබ තබා තමයි. ඈ සැබෑ වූ පරමාර්ථ ස්වභාවය අවබෝධ කරලා අවබෝධ වෙන්න වෙන්න තමයි දුක පිරසින්ද දකින්නවා කියලා කියන්නේ. ඒ අවබෝධ වෙන්න වෙන්න තමයි ප්‍රපංච දුරු වෙන්නේ. එතකොට පරමාර්ථ ස්වභාවය අවබෝධ කරලා ප්‍රපංච දුරු කරනවා කියන එක අයිති වෙනවද පරමාර්ථය තුළට කියන උත්තරේ ඔබ අතට හම්බෙයි. මේක කරගන්න මේ ක්‍රම ඔක්කෝම සංකත ඔක්කෝම පරමාර්ථයි කියලා ගන්න එපා. මම කියන්නේ සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් යුක්ත ප්‍රපංචයන්ගෙන් ගොඩනගාගත් කෙලෙසුන්ගෙන් ගොඩනගාගත් මේ ලෝකය කියන එක අතහරින්න තමයි සංකත පරමාර්ථයට හිත තියලා තමයි මේ කෙලෙසින් ලෝකය අතහරින්නේ. ඊට පස්සේ අසංකත පරමාර්ථයට හිත තබලා තමයි සංකත පරමාර්ථය අතහරින්නේ. මේ අපිට යන්න තියෙන ගමම්ම. එතකොට මේ අතහරින්න තියෙන මේ කෙලෙස්ය අපි පිහිටලා හිටින්න ඕනේ තැන පිහිටලා හිටියොත් පිහිටලා හිටින තැන දී අතහරින්න ඕනේ තැන පිහිටලා හිටියොත් ප්‍රශ්නය. ඒ කියන්නේ දුක්ඛ සත්‍යය පිරිසිඳ දැකලයි සමුදය දුරු කරන්නේ. ඊට පස්සේ නිරෝධයට හිත තියලයි මේ දුක්ඛ සත්‍යය කියන තැනින් මනස මිදෙන්නේ. අපි කියමු මේ ස්කන්ධ ධාතු ආයතන කියන ටික තමයි සංකත ධාතුවේ පරමාර්ථම තත්වයේ මේ ආයතන 12 ඔය තුල වෙනමම අන්තයක් ඒක. ඒක වෙනමම මේ පැත්තක්. ඊට පස්සේ ඒ අරඹය එතන ඇත්ත නොදන්නාකම නිසා හටගන්නා වූ අවිද්‍යා ප්‍රත්‍යයෙන් හට ගන්නා වූ රාග දේශ මොහ සංඛ්‍යාත සිතින් කින් කිරින් වෙනමම පැත්තක්. ඒ හින්දයි කෙනෙක් දිගින් දිගටම යනව නෙවෙයි, කර්ම කළ කෙනා විඳිනව නෙවෙයි. එහෙම නැතිනම් කෙනෙක් මේ විඥානය මේ නාම රූප දෙක ප්‍රතිසන්ධියට යනව නෙමෙයි. ඈ නාමේවත් රූපේවත් නාම රූප දෙකෙන් එකක්වත් නැවත ප්‍රතිසන්දියට යනව නෙවෙයි කියන උත්තරේ තියෙන ඔය හින්දායි. නැත්තම් අපිට හිතෙන්න පුළුවන්නේ අපි මැරිලා ඉපදෙනවා. මැරිලා ඉපදෙනකොට හරි මේ කය අපිම ඉපදෙනවද කියලා අහුවොත් ඔව් කිව්වොත් වැරදි, නෑ කිව්වොත් වැරදි. නාචසෝඥාචාඤ්ඤෝ ඔහුද නෙමෙයි වෙන කෙනෙකුද නෙමෙයි. ඒ කියන්නේ මේ කයින්ම යන්නේ නැහැ. එහිඳ ඔහු නෙමෙයි. නමුත් මේ නාම ධර්ම ටිකයි යන්නේ. එහිඳ වෙන කෙනෙක්ද නෙමෙයි. නාචසෝඥාචාඤ්ඤෝ කිව්වොත් ඒකත් වැරදි. ඈ එතකොට මේකට උත්තරය දෙන්න පුළුවන්කම හම්බ වෙන්නේ අපිට මේ ස්පර්ශ ආයතන හය සංකත ධාතුව
කියන එක පරමාර්ථය කියන එක මේ පරමාර්ථය කියන එක මේ කර්මයන්ගේ මිදිලා තියෙන හිඳයි. එහෙම නැතිනම් මේ නාමය හෝ රූපය හෝ කියන දෙකෙන් එකක්වත් ප්‍රතිසන්දිතයක් නැත්නම් කොහොමද ප්‍රතිසන්දිය වෙන්නේ? එහෙනම් ඉපදෙන්නේ අය කියලා ගන්න වෙයි. යනවනම් එහෙනම් මේ හිත හෝ මේ කය හෝ මේ දෙකෙන් මොකක් හරි එකක් නිහඬ වෙන්නේ. එහෙනම් සාස්වතයි. ඔය විදිහට අතහැරලා නොගියොත් ඕගොල්ලන්ට සාස්වතය හෝ උච්ඡේදය කියන අන්ත දෙකට වැටෙනවා මිසක එයින් එකක බැහැර කරන්න බැරි. එක්කෝ පනවන්න වෙනවා මේ නාමයයි මේ රූපයයි දෙකෙන් එකක්ව ප්‍රතිසන්දිත යන්නේ නැහැ. එතකොට උච්ඡේදයයි. මේ එහෙනම් මේ නාමකය හෝ රූපකය හෝ දෙකෙන් එකක් හරි අනිවාර්යෙන් යන්න එපා ප්‍රතිසන්දියට කියලා ගන්න වෙනවා. එහෙම වුණොත් සාස්වතයි. ඔය දෙකෙන් එකක්වත් නොවෙන්න නම් එයාට වෙන්න වෙනවා මොකද්ද? අවිද්‍යාපත්‍ය සංකාර සංකාරපත්‍ය විඥාන කියන පරියාය හම්බ වෙනකොට අවිද්‍යාව නිසාමයි මේ සංස්කාරය නම් මේ සංස්කාරය අවිද්‍යාව පතිත වෙච්ච නාම රූප දෙකේ චුට්ටක්ව සහය ලැබලා නැහැ. අවිද්‍යාව නිසාමයි මේ සංස්කාරය හටගන්නේ නම් මේ සංස්කාරය හටගන්න හේතු අවිද්‍යාව කියන්නේ මේ නාම රූප දෙකේ ඇත්ත නොදන්නාකම නම් මේ නාමවත් මේ රූපවත් මේ නාම රූප දෙකේ එකකව සහයක් නැතුවයි මේ කර්ම නිමිත්ත තියෙන්නේ. මෙයා ඉන්නෙම අවිද්‍යාවේ බලේ. මම අම්මා කියලා දැන් සිහි කරගන්න පුළුවන්කම ඇහැට පෙනෙන වෙලාවේදී පෙනුණු නාමවත් රූපවත් දෙකෙන් එකකවත් සහය නොලබා ඒ දෙන්නගේ චුට්ටක්වත් සම්මිශ්‍රයක් නැතුව ඒ දෙන්නගේ කිසිම සම්බන්ධයක් නැතුව ඇහත් රූපයත් කියන රූපෙවත් චක්කු සම්පස්යෙන් උපන්න වේදනා සංඥා චේතනා ඒ නාම රූප ප්‍රත්‍යකටගත චක්කු විඥාන කියන නාම රූප දෙකෙන් එකකවත් සම්බන්ධයක් නැතුව නමුත් පෙනෙන දේ ආරම්භයා මේ නාම රූප දෙක පිරිසිඳ නොදන්නාකම නිසා ඒ චිත්තචෛතසික රූප කියන ටික පිරිසිඳ නොදන්නාකම නිසා ඇති කරගත්ත සංකාර නිමිත්තක් මේ කියලා කියනකොට මේ මට දැන් අම්මා කියලා සිහි කරගන්න පුළුවන්කම මගේ මනසේ තියෙන්නේ අවිද්‍යාවේ බලෙන්මයි කියන එක කියනවා. එතකොට මට විපාක විදිහට හම්බ වෙච්ච නාමවත් රූපවත් කියන දෙකෙන් එකක්වත් සහය නොලබා සහය නොලබා අවිද්‍යා ප්‍රත්‍යයෙන්මයි හටගatti දැන් ප්‍රතිසන්දියට යන්නේ මම මේ සංඛාර නිමිත්ත මුල් කාරණාව කරගෙන සිතින් නාම ධර්ම අරමුණු කළා හිත අරමුණු කිරීම වශයෙන් උපන්න සිතින් නාම ධර්ම අරමුණු කළා හිත කයට බහලයි ප්‍රතිසන්දියට යන්නේ. එතකොට මම ප්‍රතිසන්දියට යනකොට ඉස්සෙල්ලා නාම රූප දෙකෙන් එකක්වත් ගිහිල්ලා තියේද? නැහැ. ඒ නිසායි මේ අවිද්‍යාපච්චේ සංඛාරා කියන කාරණාව තුලින් තමයි අපිට පෙන්වන්න පුළුවන්කම තියෙන සම්පූර්ණ අනාත්ම ස්වභාවය. එතකොට ඒ බව මට අවිද්‍යාව කියන කාරණාව හම්බ වුණේ කොතනින්ද? සංකත පරමාර්ථ ධර්මයන්ගේ ඇත්ත නොදන්නාකම නිසා චිත්තචෛසික රූප කියන තැනක ඇත්ත නොදන්නාකම නිසායි මම අම්ම කියන නිමිත්ත අදාගත්තේ කියන තැනකට ඉඳී. ඒ හින්දා මිසක මට පරමාර්ථ ධර්මය අවබෝධ වුණා නම් මේ වගේ නිමිත්තක් නැහැ. මේ වගේ නිමිත්තක් පවත්තන්න බෑ. එහෙම වුණා නම් මොකද්ද මට මේ විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් නැවත යන්න බෑ. එහෙම නැතුව මේ ටිකත් එක්කම පරමාර්ථ ධර්මයක් අල්ලා කතා කළොත් අපිට මේ සංඛාර නිමිත්තට සහාය දක්වලා තියෙනවා වෙනවා. හැමතැනින්ම මොකද සංකත ධාතුව කියන තැනකින් මේ විපාකයි කර්මයි ඔක්කොම එකයිනේ කියන තැනකින් පරමාර්ථයි කියන තැනකින් අපිට මනෝමයෙන් විතර්ක හදාගන්න පුළුවන් ඕන තරම්. තර්කයක් නැති තැන තර්ක හදන්න පුළුවන්. එහෙමවත් අපි ප්‍රපංච නැති තැනක අපි ප්‍රපංච ගොඩනගා ගන්නවා. ඒ කියන්නේ අපිට හිතට පුළුවන් තර්ක හදාගන්න ඕන තරම්. නමුත් අපි හදාගන්න තර්කයේ මොනතරම් කෙලෙ අපිට කෙලස් ගෙවා ගන්න මොනතරම් උපකාරද කියන කාරණාව අවශ්‍යයි. දැන් සමහර රහතන් වහන්සේලා අහනවා ස්පර්ශ ආයතන හයම නිරුද්ධ කල්ලි මුකුත් නැද්ද? එහෙනම් සරිත් මහ රහතන් වහන්සේ දේශනා කරන ස්පර්ශ ආයතන හය නිරුද්ධ නැති කල්ලි මුකුත් නැද්ද කියලා අහනවා කියන්නේ ප්‍රපංච නැති තැනක ප්‍රපංච ගන්නවා. එහෙනම් ස්පර්ශ ආයතන හය නැති වුණාම තවුණොත් තියෙනවද?
තව මොනවද තියනවද කියන එකත් ප්‍රපංච නැති කරන ප්‍රපංච කරනවා. ඒ වගේ එකක් නෙමෙයිද අපි පරමාර්ථ ධර්මයන් නොදන්නා කමින් හටගත් දේද පරමාර්ථයි කියලා ගන්නවා කියලා කියන්නේ. රොබුවන් සදාම කිව්වේ ශුන්‍යතාවය ගැන හදුවා වගේම තර්කය. අපිට අවශ්‍ය වෙලා තියෙනවා අලුතෙන් හදාගත් අපි හිතාගත් විදිහේ පරමාර්ථ ධර්මයකට තව යමක් ඇඩ් කරගන්න. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. නමුත් අපි දැනගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ පරමාර්ථයි කියලා කිව්ව සීමාව මොකේද? එතෙන්ට අවශ්‍යයි. ඒකයි පුරාණ කර්මයේත හටගත් විපාක කියන එක සම්පූර්ණ ජීවිතයකට සීමා වෙලා තියෙනවා නම් ඒ කාන්ත කොට ඉර ගැහුවා වගේ මෙන්න මෙතනින් එහාට යන්නේ නැමයි කියන තැනක. එතනින් එහාට යම් තාක් දේ උපදිනවා නම් අවිද්‍යා ප්‍රත්‍යෙමයි කියනකොට බලන්න සංකත කියන සියල්ලම සීමා වෙලා තියෙන මෙතන. එතනින් මෙහා ටික සම්පූර්ණ අවිද්‍යාව බලෙන්ම හටාගත්තා කියනකොට කියනවා මොකද්ද මේ සංකත ධාතුව සංකත පරමාර්ථය නෙමෙයි කියන්නේ. පුරාණ කර්මෙන් හටගත්ත විපාකයයි කියලා එතනින් එහාට සිතින් කිහින් කිටින් කරන්න බෑ. සම්පූර්ණ මෙන්න මේ ටික එකම අන්තයක්. මේ ටිකෙන් එකක්වත් ප්‍රතිසන්දියට යන්නේත් නෑ. නාමේවත් රූපේවත් නාම රූප දෙකෙන් එකක්වත් ප්‍රතිසන්දියට යන්නේත් නෑ. මෙතනින් එහාට මෙයා පරාවර්තනය වෙන්නේම නෑ. ඒ කියන්නේ මෙතනින් එහාට මේ නාම රූපයන්ගෙන් ඔබට යන්නේම නෑ කියලා යම් කිසි කෙනෙක් ඒකාන්ත කොට දැක්කන සියල්ල මේ සබ්බ වෙනසක් තියෙනවා. පරමාර්ථ කියලා කියන්නේ බෙදලා බෙදලා නැවත නොබෙදිය හැකි ඇත්තකට තමයි පරමත්ත කියලා කියන්නේ. සංකත කියලා කියන්නේ සකස් වෙච්ච රාසි විචාර්ථේ. එතකොට සංකත පරමාර්ථය රාසි වෙච්ච දේ තුල පරමාර්ථ තත්වය කිව්වා මිසක මේ සංකත ධාතු තුල පරමාර්ථය කිව්වා මිසක සියල්ලම සංකත ඔක්කොම පරමාර්ථයි කියලා ගන්න එපා කියලායි මම කියන්නේ. ඒකෙන් කියන්නේ නැහැ අපි ගත්තු සංකත ධාතුව සංකත ඔක්කොම පරමාර්ථය කියලා ගන්න එකයි වැරදි කියලායි මම කියන්නේ. මම කියන්නේ නැහැ රාග දේශ මොහ මෙව්වා සංකත නෙවෙයි කියලා කියනවා නෙමෙයි සංකතයි. නමුත් ඒවා පරමාර්ථ නෙමෙයි. ඇයි සංකත ඔක්කොම පරමාර්ථයි කියලා ගන්නෙ? එතකොට සංකත ධාතුව තුල පරමාර්ථය මොකද්ද? සංකත ධාතුව තුල පරමාර්ථ නොවන අවිද්‍යාවෙන් හදාගන්න පුළුවන් බොරුත් තියෙනවා. සැබෑවටම මට විද්‍යාව පරමාර්ථ කියන ස්වභාවය අවිද්‍යාව හෝ විද්‍යාව උපදවාගෙන නැති කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක පරමාර්ථයි. ඒක තියෙනවා. නමුත් යමක් විද්‍යාවෙන් උපදවා ගන්න අවිද්‍යාවෙන් නැති කරන්න පුළුවන් නම් ඒක පරමාර්ථය නෙවෙයි. ඒක සැබෑව නෙමෙයි. ඒක ඒ විද්‍යාවේ අවිද්‍යාවේ බලෙන් මට විද්‍යාව උපදවා ගන්න රාග දේශ මොහ කියන සිත් නැති කරන්න පුළුවන් නම් ඒක පරමාර්ථයද නැද්ද? රහත් උනත් නැතත් ඇහැ රූප චක්කු විඤ්ඤාණ චක්කු සම්පස්යෙන් උපන ඒ නාම රූප දෙක රහත් උනත් නැතත් තියෙනවද නැද්ද? එතකොට සැබෑවටම ධර්මාර්ථයෙන් පිහිටි අර්ථයෙන් නෙවෙයිද පරමාර්ථය කියන්නේ? වෙනස් වෙන්නේ නැතුව නෙමෙයි. ඒ අපි කියමු රහත් උනත් නැතත් සම්මාදිට්ඨිය ළඹ සිටි වෙනදට අවිද්‍යා ප්‍රත්‍යයෙන් ලෝකයට කෙලෙස් ටික පිහිටලා හිටිනවා. ධර්මයෙන් යුක්ත කෙනාට විද්‍යා ප්‍රත්‍යයෙන් සම්මාදිට්ඨිය ළඹ සිටිනවා මේ ටිකේ. නමුත් ජීවත්ව ඉන්න තාක් ස්කන්ධ පරිහරණය කරනවා කියන ටිකට ඉඩ තියෙන්නේ මෙහෙම දෙයක් තියෙන හින්දා. කෙලෙස් නැතිකලොත් මේ ටිකේ කෙලෙස් වශයෙන් තිබුණු මනස දුරු කළා කෙලෙස් නැතුව පරිහරණය කරනවා. වෙනදට මේ ටික පරිහරණය කළා කෙලෙස් ටික. නමුත් කෙලෙසියකින් සහ කෙලෙස් නැතිකමින් පරිහරණය කරන ටික තියෙන්න වෙනවා. නුවණ නිසා හෝ අනුවණකම නිසා උපදවා ගන්න හෝ නැති කරන්න පුළුවන් කමක් නැහැ මේක. ජීවත්ව ඉන්නවනම්. ඒ හිඳයි පරමාර්ථය. නමුත් රාගසිතක්, ද්වේෂසිතක්, මෝහසිතක් ගන්න නුවණ තිබුණොත් මේ ටික නූපදවන්න පුළුවන්. මං කියන්නේ පරමාර්ථන මට ඕන විදිහට නූපදවන්න පුළුවන්ද? මට ඕන විදිහට උපද්දවා ගන්න පුළුවන්ද? ඒක පරමාර්ථන. එහෙනම් ඒක මට පරමාර්ථයක්ද? ඔව්, දැන් හේතු ටික නැති කළා නැති කරන්න පුළුවන් නම් රාග දේශමෝ පරමාර්ථ නම් ඒක මට පරම මට විතර පරමාර්ථයක්ද? ඈ පෞද්ගලික පරමාර්ථයක්ද කියලා මම අහන්නේ. තේරෙනවද කියන්නේ? කියන්නේ මම කතා කරන ටික තේරෙනවද මන් දන්නේ. මම කියන්නේ මේ පරමාර්ථ කියන ටික නෝනින් ගන්න කියලා මම කියන්නේ. ඒ කියන්නේ යම් දවසක් තී අපිට යම් නිමිත්තක් ඉතින් සිහි කරන්න පුළුවන්, සිහි කරනකොටත් සිහි කරපු ආයතන ටික නිරුද්ධ වෙලා කියන ටික බලන්න පුළුවන්. දැන් වෙනදට මම gedara කියලා සිහි කළොත් සිහි කරන නිමිත්ත මනසයි කියලා දන්නවා. මේ නිමිත්තේ මම සිතින් කිරින් නොකොලේ දෙපැත්තට තියලා බලන්නේ. මට මේ නිමිත්ත ඇති කරපු පැත්තෙත් ඇහැ රූප මෙහෙම අනාත්මයි කියලා බලලා බලන් ගියාමත් එතන හම්බෙන්නේ මෙහෙම ශුන්‍යත නිමිත්තක් කියලානේ. ඒකයි මේ නිමිත්ත අතහැරි සංගත පරමර්ථය දිහා තියලා. මේක හැමදාම කරන්න ඕනේ. යම් දවසක් තියෙනවා මම සිහි කරනකොටම මේ නිමිත්ත සිහි කරපු ඇහැ රූප චක්කුඤ්ඤා නිරුද්දල බොහෝ කල් කියලා නිරෝධියම මනස ඇපිලා හිටිනවා. එතකොට මෙහෙම බලන්නවත් ඕනේ. ඒ හැකියාව ගන්න වෙන්නේ ඉස්සෙල්ලා අතෙන්ද තියලා බලලයි. සංගත පරමාර්ථයට හිත දියලා බලලා බලලා තමයි මේ නිමිත්තේ අම්මමයි පුද්ගලෙමයි කියලා තියෙන දැඩිකම අයින් කරන්නේ. සංගත පරමාර්ථයෙන්. ඒකයි ලෝකේ ශුන්‍යතාවය කියන තැන. ශුන්‍යතෝ ලෝකේ අවික්කේය ඒව මච්චුරාජ නොපස්සති කියලා කියන්නේ මහා මේ මොගරාජ සූත්‍රෙ. ලෝකේ ශුන්‍යතාවයෙන් බලන්න මෙහෙම බලන කෙනා මරජ තෙමේ නොදැක්මට යනවායි කියලා කියන්නේ. ඉස්සෙල්ලා මේ ලෝකයේ ශුන්‍යතාවය අත්දින්න. ඊට පස්සේ ඒ චේතෝ විමුක්තිය කුමකට පටහැඳ නිවරණ කියලා කියන්නේ? මේ ශුන්‍යතාවය නිසයි නිවන. අනිමිත්ත අපනිහිත ශුන්‍යත කියන චේතෝ විමුක්තිය අද නිවනයි කියලා හිතාගෙන ඉන්නේ. ඒ කියන්නේ අනිමිත්ත අපනිහිත ශුන්‍යත චේතෝ විමුක්තිය කියන මාර්ගඵල කියන්නේ ওই ටික බලාගෙනයි තියෙන්නේ. ඒ නිසා සාක්ෂාත් වෙන්නේ නිවන. ඵල ප්‍රත්‍යක්ෂ ඥානය කියන දැන් තමයි නිවන අරමුණු කරන්න වෙන්නේ. එහෙම නැතුව අනිමිත්ත අපනිත ශුන්‍යත කියන තැනක නිවන හම්බ වෙන්නේ නැහැ. අනිමිත්ත අපනිත ශුන්‍යත කියලා කියන්නේ ආයතනයන්ගේ සැබෑ තත්ත්වය. මේක නිකන් ප්‍රලාපයක් නැතිනම් ආපහු තව මනෝමයෙන් හිතලා කියන චිත්‍රයක් නෙවෙයි. මේක කරගෙන යන්න ජීවිතය අත්විඳින්න පුළුවන්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන චූල ශුන්‍යත සූත්‍රයේදී ආනන්දහම් දුරහන්නේ ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මට මතකයි භාග්‍යතුන් වහන්සේ තන මතකනේ අවල් තැනදී ආනන්ද මම දැන් මේ කාලේ බොහෝ සෙයින් ශුන්‍යත විහෙරෙන් ඉන්නවා කියලා කියනවා තියෙනවා. ඒක සැබෑවද්ද කියලා අහුවාම ආනන්ද මම දැනුත් මේ ඒ ශුන්‍යත විහෙරෙන් ඉන්නේ. ශුන්‍යත විහෙරෙන් ඉන්න නිසාම තථාගතයන් වහන්සේ ළඟට රජවරු ඇමතිවරු ගෘහපතිවරු නොයෙක් අය එනවා. ශුන්‍යතාවය නිසාම තථාගතයන් වහන්සේ ඔවුන්ට නිස්සරණයෙන් යුක්ත යමක්ම කතා කරනවා කියන කාරණාව පැහැදිලි කරනවා. ඒ කියන්නේ ලොකු වෙනසක් තියෙන්නේ. ඒ කෙලෙස් සහගත මනසේ මම මෙහෙ මගේ මනස තියෙන දෙයින් මෙහෙයා ඉන්නවා කියලා හිතාගෙන හිටියනම් දැන් අනාත්ම ආයතන ටික ගන්නකොට මේ පුද්ගල හැඟීම මාතුල උපදීනේද කියන එක අකෝප්‍ය මනසකින් ඉන්න පුළුවන් මට. ඒ නිසා මෙහෙ පුද්ගලයෙක් එක්ක මම ඇලෙනවා ගැටෙනවා කියන එක හීනකින් ඔත් වෙන්නේ. මේ පෙනෙන දෙයට හිතන්න කියනවා කරනවා කියන එක මොන විදිහටවත් කරන්න බෑ. වෙන්නේ මෝඩකම නේ. ඕකටයි මම කියන්නේ කාම ධාතුව නිසා කාම සංඥාව, කාම සංඥාව නිසා කාම සංකප්පය. ඒ කියන්නේ කාම ධාතුව කියලා කියන්නේ මොකද්ද? මේ කාමරෙන් ඉඳන් එහා කාමරයට යද්දී අපි වෙනදට යන්නේ මොකේද? කාම ධාතුවේ. ඒ කියන්නේ මේසේ හැප්පෙන්නේ නැති වෙන්න, පුටුවල හැප්පෙන්නේ නැති වෙන්න මේ පරිස්සමට මම යන්න ඕනේ. මේ ටයිල් එකේ අඩිය තියාගෙන මේ මේස පුටුවල හැප්පෙන්නේ නැති වෙන්න මේ යනවා. මේ තමයි කාම ධාතු යනවා කියන්නේ. කාම බඩු මෙහෙ තියෙනවා. ඒවැ ගැට නොයලි නොගැටි යනවා අපි. ගස් කොළන් කඩ සාප්පු තියෙනවා. මම ඒව මැද්දේ යනවා. මම යන්නේ කාමෙන්, පරිහරණය කරන්නේ කාමෙන්. නමුත් නෙක්කම ධාතුවේ හිත පිහිටුවාගෙන යනවා කියලා කියන්නේ නෙක්කම ධාතුවේ කියලා කියන්නේ මොකද්ද? වෙනද විදිහටම යන්නේ. හැබැයි මෙයා ඩෙස්සොල බං කුල පුටුවල හැප්පෙන්නේ නැතුව නෙමෙයි. මේ ධාතු නානත් දේශ සංඥා උපදිනෝ ඩෙස් එක බං කු පුටුව කියන සංඥා එක ප්‍රපංච මනසේ දෙනව නේද කියන දර කියන්නේ. මෙයාට හැප්පෙන්න කාම ධාතුවක් නේ කලම යන්නේ. මෙයා යන්නේ අනි වෙනද වගේ කඩ සාප්පු නගර මැද්ද යන්නේ. ඈ සංකප් තිත්තන්ති චිත්‍රානි තතේ ලෝකේ සංකප්ප රාග පුරුෂස කාමෝ හොඳට පැහැදිලියට වෙන අපි වෙනදට ගියේ කඩ සාප්පු ගෙවල් දොරවල් මැද්දෙන් දැන් අපි දන්නවා මොකද්ද සංකප්ප රාග පුරුෂස කාමෝ තිත්තන්ති චිත්‍රානි තතේ ලෝකේ ඒ කියන්නේ නේතේ කාම යാനി චිත්‍රානි ලෝකේ මේ ලෝකේ චිත්‍ර කාමේ නෙවේ මේක චිත්‍රය ඈ නේතේ කාම යാനി චිත්‍රානි ලෝකේ චිත්‍ර තියෙනවා ඒවා කාමේ නෙමේ සංකප්ප රාගෝ පුරුසස්ස කාමෝ මේ නිමිති ආරම්භය මේ චිත්‍ර ආරම්භය පුරුෂයා තුල ඇති වෙන සංකල්පයයි රාගයයි දෙකටයි කාමේ කියන්නේ. එතකොට මෙයා නිෂ්ප්‍රපංච මනසකින් යනවා කියලා කියන්නේ නෙක්කම්ම ධාත්වයේ හිත පිහිටුවගෙන යනවා කියලා කියන්නේ. කොහොමද? මේ චිත්‍ර හම්බ වෙනකොට කාමේ මනස උපදිනව නේද කියන තරක කිව්ව කාම ධාතුවක් තියෙද යාට කාම ධාතුවේ වැඩි තියන්න පුළුවන් වේද? කාම ධාතුවේයිද? මෙයා නෙක්කම ධාතුවේ පිහිටලා ඉන්නේ මේ කරන දේෙන් කාමෙන් නික්මන විදිහට නිවන් දකින විදිහට මෙයා අඩිය තියන්නේ. එතකොට ඇත්තටම සති සම්පජන්නේ කියන්නේ තෝක. සති සම්පජන්නේ කියන්නේම වටපිට බලද්දි මෙයා කලම දන්නවා වෙනදට මෙහෙම බලන මට අඹගස් බිත්ති මිනිස්සු හම්බ වුණා. දැන් මම මෙහෙම බලනකොටම ධාතු මාත්‍රය චක්කු ධාතු රූප ධාතුවේ ස්පර්ශ වෙනකොට මිනිස්සුගේ ගෙවල් දොරල් කියන ප්‍රපංච මාතුල යෙදේ නේද කියන එකට 100% බලන හිඳ කෙනෙක් හම්බෙලා රැවටෙන්න ඉඩ නැහැ. හැම වෙලාවෙම සති සම්පජන්නේ කියන්නේ මේ ආශ්‍රය ක්ෂේත්‍රයේ තියෙන ඊගාව වටිනාම සුදුසුකම තමයි සති සම්පජන්නේ. දැන් හෙට භාවනා කරනවා කියලා තියෙන්නේ ඕවා තමයි පුරුදු වෙන්න දවසෙම. ඒ කියන්නේ වෙනදා වගේ තාප්ප ගොඩ නැගිලි බිත්ති දිහා බලන්න බෑ. බලනවා කියන්නේ මං කිය අපි පරිහරණය කරන්නේම ප්‍රපංචය. ආසවානං ආරම්මන භූතා සාසව. ආශ්‍රයයෙන් අරමුණු කරන නිසායි රූපේ සාස්ත්‍රය කියන නම ලැබුවේ. කෙලින්ම බලන්නේ බිත්තියමයි. බලන්නේ කෙනෙක්මයි. නමුත් අර පෙන්වන්නේ මේ මහණේ නන්දගේ සති සම්පජන්නේ මෙහෙමයි. ඔහු සිහිය අතපය හකුලනවා නම් දිගහරිනවා නම් වටපිට බලනවා නම් මුළු හිතම වටලලා අරගෙන රාග දේශ මොහ මාතුල නොහට ගණිත්වා කියලා 100%මයි වටපිට බලන්නේ කියලා කියන්නේ. ඒ කියන්නේ අපි මෙහෙම කළ ගහ දිහා බලන මිම්මම නිමිත්ත මොහය. ඊට පස්සේ කොස් ගහ හොඳයි නම් ලෝභය එක නරකයි නම් ද්වේෂය. බැලු මේ ආධ්‍යාත්මික පැත්තෙන් බාහිරයට පතිත වුණොත් ලෝභ දේශ මොහමයි නිමිත්ත. නමුත් මම බාහිරේ බලන්නෙම නෙක්ඛම්ම්‍ය ආරෝපණය වෙච්ච මනසකින්. ඒ කියන්නේ මෙහෙම බලනකොට 13 අනත්ත්වේ නිසා සංඥාවක් ඇස් ඉදිරිපිට එනකොටම කොස් ගහ කියන ප්‍රපංච ටික අදහස මාතුලයේදී නේද කියන අදහසින් බැලුවේ. බලනකොටම හොඳට සිහියයි නෝනයි මොකද මේ තමා තුල ප්‍රපංචය දෙක බවට අරේ කොස් ගහ ඇත්ත වෙන්නේ මුලදි රැවටලා ගිය කාලයක් යනකොට ඉබේමයි පිටලා හිටින්නේ. හැම වෙලාවෙම ලෝකය කියලා දැකපු තැනක නෙක්ඛම්මයට බලන්න. නෙක්ඛම්ම කියලා කියන්නේ කාමෙන් නික්මීම කියලා කියන්නේ මේ හිතට ඇති වෙන නිමිති අයින් වෙන එකට නෙමෙයි. වැඩ කටයුතු කරන්න යන්නේ ඉන්නම නෙක්ඛම්ම ධාතුවේ. කාම ධාතුව වෙනුවට නෙක්ඛම්ම ධාතුවේ හිත පිටවගෙන කටයුතු කරන්න. අන්න ඒ විදිහ ඔය වගේ උපායශීලීව කටයුතු කරන්න මේ ආශ්‍රය වෙනවා කියන එක නුඹෝ දවසකින් වෙනවා. ඊට අමතරව සති නිමිති හිත පිහිටුවාගෙන හොඳ සමත කමඨහනකින් හිත වඩන්න උපදින හැම නිමිත්තක්ම විදර්ශනා කරන්න. විදර්ශනා කරනවා කියලා කිව්වේ උපදින හැම නිමිත්තක්ම විදර්ශනා කරනවා කියලා නිමිත්ත ඇතුලේ නාම රූප බලන්න කියනව නෙවෙයි. ඒ නිමිත්තට පෙරපසු දෙපැත්ත බලන්න. රෑ නිදාගෙන යද්දි මේ හිත සිහි කරනකොටම කෙනෙක්ව ඩග්ගාලා නෑ මේක වැරදි කියලා ඔහොම පුළුවන් තරම් වේගෙන් සිහි කරන්න තමයි. මෙයා ඊට පස්සේ හුරු වෙනවා. ටික දවසකින් මේක අමුත්තක් නෙමෙයි වෙනවා තමන්ට. ඊට පස්සේ මේක මොන තරම් ඇත්තද කියන එක පෙන්නනු. ඊට පස්සේ අපි අපේ සිතේ සිතුවිල්ල රණ්ඩු වෙන්න තරම් මෝඩ වෙලා නේද කියන කාරණාවකට එනවා. අර පෙන්නන්නේ සබ්බ සංකාරයේසු අට්ඨියේති හරායති චිකිච්ඡති කියන සීළු සංස්කාරයන් කෙරෙහි ලැජ්ජිත වෙනවා, පිළිකුල් වෙනවා, අප්‍රසන්න වෙනවා කියලා කියන්නේ. එයා තමන්ගේ සංස්කාර නිමිති කෙරෙහි තමන්ම ලැජ්ජ වෙන මට්ටමකට එනවා. අද අපිට එහෙම ලැජ්ජ වෙන්නේ නැන්නේ පණ යනකම් හිතන්න පුළුවන්. ඒ නොහිතුව තමයි ලැජ්ජ අපිට අද. නිමිති හිතුවේ නැත්තන්නේ අද ලැජ්ජ. නමුත් එදාට හිතෙනවා තමන්ගෙම නැට්ට තමන් හපා ගන්න සතෙක් වගේ. ඒ අපි අපේ හිතම දූෂණය කරගෙන නේද කියලා. දැන් මම ඒක උල්ටට වඩා බලයේ මේ නිරෝධ ධාතුතුම හිත තියලා බලන්න පුළුවන්. දැන් මම කෙනෙක්ව සිහි කළා. අනේ යා කොහොමද දන්නේ, කෑවද බිව්වද දන්නේ, යා මට දැන්න ඕක මෙහෙමයි කියලා හිතනකොටත් මේ නිමිත්ත ඇති කරපු අහැරූප චක්කු විඥානය නිරුද්ධ වෙලා කියලා පෙනෙනකොට අහසි සිතුවිලි පහල කරගෙන ඉන්න තරම් දුක් වෙන්න තරම් දුක උපදවාගෙන දුක් වෙන්න තරම් මොන තරම් මෝඩද කියන කාරණාවත් තියෙනවා. දුක උපද්දවාගෙන නම් දුක් විඳින්නේ. ඉතින් ඒකට තව කවුරුවත් මොකද කරන්නේ? මෝඩ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කරන දුක උපදවාගෙනයි දුක් විඳින්නේ. ඉතින් මේ වැරද්ද කවද්ද හැදින්නේ, කවද්ද හදාගන්නේ? තමන් දුක නූපදවා ගන්නවා නම් දැන් මට කෙනෙක්ව සිහි කරන්න පුළුවන් නම් ඒ සිහි කරන්න පුළුවන් නිමිත්ත ඇති කරපු ඇහැ රූපී චක්කු විඤ්ඤාණ නිරුද්ධ වෙලා කොහෙවත් නැහැ හැම එකක්. නමුත් මම මගේ හිතේ නිමිත්ත සිහි කරගෙන මට එදා ඒ මිනිස්සයා බැන්න නේද, මේ වචන වලින් බැන්නනේ කියලා අනේ ඊට පස්සේ උන්න දුක් ඇති වෙලා තරහත් ඇති වෙලා බලන්නකො මේ දුක කියන එක පිච්චිලා දැවිලා ඇති වෙලා වේගය ඇති කරගෙන මේ දුක් විඳිනකොටත් අතීතේ නිරුද්ධ වෙලා මොනතරම් විහිළුද කියන එක තේරෙයි. ඉතින් මම දුක උපද්දවාගෙන දුක් විඳිනවන මගේ දුක හේතු සහිතයි නේද කියන එකක් තේරෙයි. මම දුක් උපදවා ගන්න තාක් මට දුක් විඳින්න වෙයි කියන එකක් තේරෙයි. ඉතින් මට දුක එපා නම් දුක අප්‍රසන්න නම් මම දුක නූපදවා ගන්න ඕනේ. දුක නූපදවා ගන්න නම් මට අවිද්‍යාව නැති වුණොත් විතරයි ඒක වෙන්නේ කියන තැනකට එනවා. රෑ විදාගෙන යද්දිත් ඔහොම දැන් කියපු කරුණ තේරෙනව නේද? අප්‍රමාදී උත්සාහවත් වෙන්නකෝ ලොකු